ධර්මය අහන්න නම් කොහොමද
හොඳයි අපි කතා කරේ සතර ආහාර ගැන ස්කන්ධ පහ
ආයතනත් එක්ක කොහොමද සම්බන්ධ
වෙන්නේ කියලා.
ඒකදී මෙන්න මෙහෙම කරන්න මම ප්‍රූටි පුරසක් තව ඉතුරු නැහැ ටිකක් එහෙම කියන්නේ පොඩි
වෙලාවට. එහෙම එහෙම.
ස්කන්ධ පහ කියන තැනකින් කෙනෙක් අඳලා ගන්නවා නම් ඒක නම් ඉදිරිපත් වෙන ආයතන 6. මොකද ස්කන්ධ පහ යාට අල්ලන්න හම්බ වෙන්නේ නැති. මොකද ස්කන්ධ පහ පෙනී හිටින් ආයතන. හරිද? ආයතන යම් කෙනෙක් අල්ලනවා නම් ඒක නම් අල්ලන්න වෙන්නේ ආයතනයේ ක්‍රියාකාරීත්වය. හරිද? ආයතනයේ ක්‍රියාකාරීත්වය අල්ලන කෙනාට ආයතන හම්බ වෙනවා. ආයතන අල්ලන ආයතනවල ස්වභාවය හොයාගන්න කෙනාට හම්බෙලා උපුරලා තියෙන
ස්කන්ධ ටික.
මේකම එක පිළිවෙලකට තියෙන කාරණා ටික. කෙනෙකුට පුළුවන් නම් ආයතන ක්‍රියාකාරීත්වය නැතුව ආයතනම කෙනින් අල්ලන්න. ඒකට ස්කන්ධ ටික පොතල කරගන්න පුළුවන්. කෙනෙක් ඉන්නවා නම් දක්ෂ කෙනෙක් දක්ෂතාවය වෙන කෙනෙකුට පුළුවන් නම් කෙලින්ම ස්කන්ධ ටික අල්ලගන්න. ඒක නාද ප්‍රත්‍යක්ෂ ආයතන ටිකත් ආයතන ක්‍රියාකාරීත්වයත් ඒ ස්කන්ධ ටික අල්ලා ගැනීමෙන්ම කියලා ක්‍රමෙපොත් තියෙනවා.
එතකොට අපි මර මූලික මට්ටමේදී ලෝකයා ඉන්න රවටිලා
ලෝකයා ඉන්නේ ස්කන්ධ ටිකේවත්.
ඔව්.
ස්කන්ධ ටික නිසා තියෙන ආයතන ටිකේවත්. ආයතන යාගේ ක්‍රියාකාරීත්වයක්
නෙවෙයි. ලෝකයා හදාගත්තු
උන් පුළම ලෝක යථාර්ථය. තියෙන තැන ලෝකෙන් කියන්නේ අපි අර ඇත්ත නොදන්නකම කියලා කිව්ව මායම තියෙනවා. ඒ මායමේ මෙහා පැත්ත. ඔයින් මෙහා පැත්ත තමයි ලෝකය. ලෝකයට ස්කන්ධ ටිකවත් ආයතන ටිකවත් ආයතනයගේ ක්‍රියාකාරීත්වයක්වත් අහු වෙන පැත්තක් නෙමෙයි
මේ. ඒ කියන්නේ දැන් ලෝකයා රූපය කියන එක රූපස්කන්ධය නෙවෙයි.
රූපස්කන්ධය තමයි. අලුත් දෙයක් අමුතු දෙයක් නෙමෙයි. නමුත් රූපස්කන්ධය රූපස්කන්ධය විදිහට දකින්නේ.
හරි.
ඒ කියන්නේ ස්කන්ධ විදිහටවත් ආයතන ආයතන විදිහටවත් ආයතනයේ ක්‍රියාකාරීත්වය ආයතනයේ ක්‍රියාකාරීත්වය කියලා දකින්නේ. ඒ හැම එකක්ම දකින්නේ මම වගේ කියන සංඥාව. හරි. මම වගේ කියන සංඥාවට ආවේ ඒක කෙරෙහි තණ්හාවක් ඇති කරගත්තකමයි.
ඒ
කියන්නේ දිට්ටි ඇති කරගන්නවා. තණ්හා දිට්ටි මාන ඔය කියන ස්වરૂපයෙන් මේ අවිද්‍යාවත් එක්ක මේ කියන කාරණා ටික ඔක්කොම ඇවිල්ලා
තියෙනවා.
හරිද? එතකොට ඒ ටික තුල එයා හදාගත් එක තමයි හැම වෙලෙම ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත නොදන්නවාකම කියන එක යෙදුනා නම් හැම වෙලෙම අනිත් පැත්තෙන් මෙයා හදාගත්තා කියන එක ඇවිල්ලා තියෙන උත්තරේ. ඔය අවිද්‍යාවෙන් කෘත දෙකක් වෙනවා. එකක් තමයි ඇත්ත වහන එක. අනිත් එක තමයි
තව
බොරුවක්
හදන එක.
බොරුවක් හදලා ඒක ඇත්ත කරන එක.
ඇත්ත කරන එක.
බරුවක් හදලා ඒක ඇත්ත කරන එක ඒක ඇතුළෙම
තියෙනවා. ඔව් හදුවා කියන්නේ ඒක බාර ගන්නවා
නේද? බාර ගන්නවා කියන්නේ.
එහෙමයි.
එතකොට ඒක තුල දෙපැත්තක් සිද්ධ කරනවා.
ඇත්ත වහන එකයි බරුවක් හදලා ඇත්ත කරන
එක. බරුවක් හදලා ඒක ඇත්ත කරන එකක් තියෙනවා. එතකොට අපි හැම වෙලෙම ගිහිල්ලා හම්බ වෙන්නේ අර බරුවක් හදලා දුන්නේ ඒක ඇත්තයි කියන එක තමයි. ලෝකයක් ඇත්ත. හරි. ඒන් එහා ධර්මතාවයක් අපිට අහනවා නම් අනිවාර්යෙන් බුද්ධහාමුදුරුවනේ දේශනාවකින් අහන්න වෙනවාමයි. ඒ මිහා කොහෙන්වත් අපිට නිකන් හීනෙන් පෙනිලා එහෙම මේ වෙලා එහෙම එකක් වෙන්න බෑමයි. ඒක එහෙමමයි. මොකද ඒ කියන්නේ ලෝකේ අපාරතය දැක්කනම් දෙකපු පළවෙනිම කෙනා හැටියට බුදුරජාණන් වහන්සේ අර පෙන්නනවා අර කියන්නේ විතරේක කුකුල් පැටියක කතාව උපමාවෙන් පෙන්නනවා නේද?
කටුව බිඳගෙන
ආපු පළවෙනිම කෙනා කියලා තමයි. ඒ වගේ උපමා වලින් හොව වෙනවාගේ ඒක වෙන කෙනෙකුට ඒක තනියම අවබෝධ කරගත්තා කියන දණෙක් කතා කරන්න බෑ. එතකොට අපිට තියෙන ඊළඟ කාරණා වගේ දැනගන්න අපි නම් එහෙම කෙනෙක් නෙමෙයි අපි. අපිට තියෙන එහෙම පෙන්නපු ඉලක්කයක් තියෙන ඉලක්කේ කොතනද කියන එක නම් මෙතන ඉඳන් ඉතින්
කියන්නේ. ඒක එතකොට දහමක් අහලමයි
දැනගන්න. එතකොට දහමක් අහලා කියලා කියන්නේ නිවැරදි ක්‍රමවේදයක් අහගැනීම කළ යුතුමයි. ඒකට ක්‍රමවේදය තමයි මේ චතුරාර්ය සත්‍ය මාර්ගය පිළිබඳ කියන්නේ ආර්ය සත්‍ය හතර පිළිබඳව කතා කරන්නේ. එතකොට ආර්ය සත්‍ය හතරේද කතා කරන්නේ ස්කන්ධ හතරක ස්කන්ධ පහ පිළිබඳවද? එහෙනම්. ඒ කියන්නේ මුළු ආර්ය සත්‍ය
දුක කියන්නේ
චතුරාර්ය සත්‍ය පිළිබඳවම කතා කරන තැන නේ. මුළු ආර්ය සත්‍ය හතරම තියෙන්නේ ස්කන්ධ පහේ පිළිබඳ කතන්දරේමයි. ඒක පැහැදිලිද?
එහෙමයි. පංච උපාදාන ස්කන්ධේ දුකයි කියන තැනින්
උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා කියපුවාම එතකොට ස්කන්ධ පහේ දුක ගැන කතා කරන උපාදාන නීති පිළිබඳව. يعني උපාදාන කරගත්තාම දුක් ටික පිළිබඳව කතා කරනවා. එතකොට ඒකට හේතු සමුදය ගැන කතා කරන්නේ ස්කන්ධ පහ උපාදාන කර ගැනීමමයි.
ස්කන්ධ පහ
තණ්හා කරලා උපාදාන වෙනවානේ. ඒ කියන්නේ ස්කන්ධ ගහවට තණ්හා කිරීමනේ සමුදය හැටියට මෙන්නනේ.
එහෙමයි.
සමුදය කියන්නේ තණ්හාවනේ. එතකොට තණ්හාවෙන් අතර වෙන්නේ නැහැ මේ උපාදාන ලදුක උපදිනවා කියන තැනකට මම දැන් කතා කරන්නේ.
එහෙමයි.
පැහැදිලි. එතකොට Nirodha කියලා කියන්නේ ස්කන්ධ පහට තණ්හාව නොකරීම. ස්කන්ධ පහේ තණ්හාව නැතිවීම Nirodha කියන්නේ. එතකොට ඒකට කල යුතු මාර්ගය තමයි ස්කන්ධ පහක් කියලා හඳුනා ගැනීම. ඒ කියන්නේ යථාභූත ඥානයෙන් පෙන්නන්නේ ස්කන්ධ පහක් කියලා දැන ගැනීම අවිද්‍යාව දුර වෙනවා කියලා කියන්නේ. ඒක අවිද්‍යාව කියලා කියන්නේ ස්කන්ධ පහක් කියලා දැන නැතිකමට අවිද්‍යාව කියලා කතා කරන්නේ. එතකොට මේ මුළු මාර්ග සත්‍යයේ පටන් ගන්න සම්මාදිට්ඨිය තියෙන්නේ ස්කන්ධ පහ පිළිබඳව නේද? එතකොට සම්මා සංකප්පෙන් දකින්න වෙන්නේ මේ කියන කාරණාව.
ඒ
කියන්නේ අපිට අද කල්පනා කරනවා නම් කල්පනා කරන්න වෙන්නේ ලෝකේ ඇත්ත වහලා බොරුවක් ඇත්ත කරපු එක සිහි කරන එක නද කරන්න අපි. කල්පනා කරන්න සිහි කරන්න තියෙන්නේ ඒක සිහි කරන එකමයි මිත්‍යා සංකප්පේ වෙන්නේ. යම් ආකාරයකින් අපි මිත්‍යා සංකප්ප කියනවා නම් ලෝකේ බොරුව ඇත්ත වහලා බොරුවක් ඇත්ත කරගත්ත එක සිහි කරන සියලු දේ මිත්‍යා සංකප්ප ගැන හිතන්නේ. තොර සම්මා සංකප්ප ගැන හිතනවා නම් ඇත්තක් තියෙනවා නම් ඒ ඇත්තම සිහි කරන්න පුළුවන් බවක් තියෙනවා. සම්මා දිට්ඨියෙන් දෙකක ඇත්තමයි සිහි කරන්න වෙන්නේ. ඊට අනුව තමයි වාචා කම්මන්ත ආජීව සහ වායාම සති සමාධි කියන මේ ටික පවත්වා ගන්න වෙලා තියෙන ටික. ඒකටයි ඉතුරු ටික උපකාරක වෙන්නේ. තොර මොන මාර්ග සත්‍යයක් පනවලා තියෙන්නේ තිස්කම් පහ මූලික කරගත්ත ධර්මතාව ටික.
ස්කන්ධ පහේ ඇත්තද?
ඇත්තද? එතකොට මුළු චතුරාර්ය සත්‍යක්ම කතා කරන්නේ ස්කන්ධ පහේ ස්වභාවය ගැන. මුළු පටිච්ච සමුප්පාදයක්ම නම් බලන්න. අවිද්‍යාව කියලා කියන්නේ ස්කන්ධ පහේ ඇත්ත නොදන්නකම කියන දණක ඉන්නේ පටංග. එතකොට ස්කන්ධ පහේ ඇත්ත නොදන්නකම හින්දා තමයි සංඛාරද. අවිද්‍යාව පත්‍ය සංඛාර කියන. හදාගන්නේ මේ ටිකේ. හදාගන්නේ මොනව ටිකක්ද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදන කියන ওই ලිස්ට් එකම කියන්නේ හදාගන්න ටික. එතකොට ස්කන්ධ ටික තමයි නාම රූප කිව්වත් තියෙන ස්කන්ධ ටික. ආයතන කිව්වත් තියෙන ස්කන්ධ ටික. ආයතනයගේ ක්‍රියාකාරීත්වය කතා කරනවා ස්පර්ශය කියලා. සලආයතන පත්‍ය පස්ස. පස්ස ස්පර්ශය කියන තැන තියෙන්නේ ස්කන්ධ ටිකම. ඊළඟට පස්ස පත්‍ය වේදන. ඔය වේදනා කියන තැන තියෙන්නේ
ස්කන්ධ.
එතන ස්කන්ධ ඉන්නවා. ඊළඟට වේදනා පත්‍ය තණ්හා. එතකොට තණ්හා කරලා තියෙන්නේ වේදනාවෙන් ආපු ධර්මතාවලින් හදාගත්ත සියලු ටික ඒතර තියෙන්නේ තණ්හා කරලා තියෙන ස්කන්ධ ටික. වෙන එකකට නෙමෙයි. එතකොට උපාදාන කරලා තියෙන්නේ ස්කන්ධ ටිකමයි. උපාදාන පත්‍ය භව භවයක් කියලා හැදුවනම් හදලා තියෙන්නේ ස්කන්ධයගේ ධර්මතාවලින්ම. තියෙන බවට ඉන්න බවට හිටින බවට තියේ කියන බවට අනාගතයට හදලා තියෙන්නේ. එතකොට උපදින්න හේතු හදලා තියෙන්නේ තෝකක් අරන් ගිහිල්ලාම උපදින්නේ. ඉතින් උපදිනවා කියලා කතා කරන්නේ කන්දානම් පාතු බව ආයතනම් බලලා බයන්න උච්චිත ජාත. එතකොට ඉපදීම කතා කරන්නේ තිස්කන්ධ. පොළ මුළු මුළු ලෝකයක්ම කතා කරන්න තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහන. ලෝකෙ කියන තැනකින් කතා කරන්නේ තිස්කන්ධ. මේ පහෙන් මිදෙනවා තමයි නිවන කියලා කතා කරන්නේ. එහෙනම් අභිධර්මයේ පරමාර්ථ ධර්ම වලට බෙදෙනකොට රූප ධර්මතාව විදිහට බෙදෙනවා. චිත්ත ධර්මතාව විදිහට බෙදෙනවා, චෛතසික ධර්මතාව විදිහට බෙදෙනවා, නිබ්බාන ධර්මතාව විදිහට ධර්මතා හතරකට බෙදෙනවා. උතර රූප කීපයක රූපස්කන්ධය. වේදනා සංඥා සංකාර කියන ධර්මතාව ටික චෛතසික ධර්ම වලට, විඥානය කියන ධර්මතාවයේ හිත කියන ධර්මතාවයට, ඒ කියන්නේ චිත්ත කාණ්ඩේ චිත්ත කොටසට ඒ හතරෙන්ම මිදුන අවස්ථාවට නිවන කියන එකක් තමයි. එතකොට ස්කන්ධ පහ දාලා තියෙනවා මේ ධර්මතා තුනකට. රූප ධර්මතාවයටයි චිත්ත ධර්මතාවයටයි චෛතසික ධර්මතාවයටයි පරමාර්ථ ධර්මතාවයට.
ඔතේ ඒ ටික ඔක්කොම අවිද්‍යාව මතයි.
අවිද්‍යාව මතයි ඒ ටිකට නැවතෙන්නේ. ඒ ටික තමයි ලෝකේ තියෙනවා නම් තියෙන්න පුළුවන්, හම් වෙනවා නම් හම් වෙන්න පුළුවන් ධර්මතා පරමාර්ථ වශයෙන්. ඒ කියන්නේ පරමාර්ථ ධර්මතා කියලා කියන්නේ බෙදලා 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 අවසානට බෙදලා ඉවර කරන්න බැරි වෙච්ච අන්තිම දශම එක කියලා කියන්නේ. එතන තියෙනවා නම් ධර්මතා ටිකක් ඒ ධර්මතා ටික තමයි කතා කරන්නේ. ඒ ටික තමයි චිත්තචෛසික රූප නිබ්බාන කියන ධර්මතාව ටිකෙන් කතා කරන්නේ. ඒකේ නිබ්බාන කියන එක අසංකතයි.
ඔව්.
සංකර ධර්මතාව ටිකක් තුනයි තියෙන්නේ. ඒ සංකර ධර්මතාව තුන චිත්තචෛසික රූප කියන ධර්මතාව තුනට රූප කියන එකට රූපස්කන්ධය, චිත්ත කියන එකට විඥානස්කන්ධය, චෛසික ධර්මයන් වලට වේදනා සංඥා සංකාර කියන මේ ධර්මතාව තුන ඇතුළත් කරලා තියෙනවා. ඒවා තමයි විස්තර කරන්න මුල අභිධර්ම පිටකයක් අරන් බලන්න විස්තර කරන්න ඕනේ.
එතකොට ඒ විස්තර කරන්නේ දැන් ලෝකයට හම්බ වෙන රූප ධර්මතාවය.
ලෝකයට හම්බ වෙන ධර්මතාවය කියන කියන්නේ ලෝකේ ඇත්තක් තියෙනවා කියලා කිව්වේ.
ඔව්.
ඒ ඇත්ත තමයි පරමාර්ථය. ඕක තේරුම් ගත්තාට කෙනා තමයි දැන් අපි කියන්නකෝ ලෝකේ යථාර්ථය ධර්මතාවයේ ස්කන්ධ පහයි කියලා තේරුම් ගත්තා. ස්කන්ධ පහක් තියෙන තැනක නොදන්නකම හින්දා නේද මේ ආයතන හදාගෙන අපි පරිහරණය කරලා තියෙන්නේ. පරිහරණය කරපු ආයතන ටික මම මගේ කියන තැනකින් නේද මේ ජීවත් වෙලා තියෙන්නේ. ඒ ජීවත් වෙච්ච එකෙන් ඇහැට වෙනච්ච ඒවා ඇතුලේ කොච්චර නම් දේවල් ටිකක් අපි හදාගෙන. කනට ඇහිච්ච ඒ වගේ කොච්චර නම් දේවල් ටිකක් හදාගෙන. මේ හදාගත්ත ඒවත් නේද ඇලිලා ගැටිලා අපි මේ කියන කාරණා තුළ අපි ජීවිතයක් ගත කරනවා කියලා මුළු සසරක ජීවිතයක් ගෙවලා
තියෙන්නේ.
එතකොට මෙයාට ඇත්තටම තේරලා තියෙයි අපි දෙකම රූප වලට තණ්හා කරා කියලා කිව්වට. අපිට ඇහිච්ච සද්ද වලට තණ්හා කරා කියලා කිව්වට. මෙයා ආපෝ තණ්හා කරලා තියෙන පිරිසුදුවම තිබෙච්ච ස්කන්ධ ටිකකට නේද? දැන් ඇහැට රූපයක් පෙනිලා හිතක් පහළුණා කියන්නේ. ඇහැට රූපයක් පෙනෙනා හිතක් පහළ වෙනවා කියන සිද්ධිය තුල තියෙන්නේ නාම රූප හට ගැනීමක් නේ. එතකොට වෙලා තියෙන්නේ ස්කන්ධ පහකට හටගත්ත එක. ආපෝ කෙටියෙන් කියන්නේ. එතකොට අපි ඇහැට පෙනෙච්ච රූපේ මේ මහත්ය කියලා මේ මහත්යටක් කැමතිවා කියනකොට ලෝකයා එතනයි වෙන්නේ. හැබැයි ධර්මතාව විදිහට තියෙන ස්කන්ධ පහකටයි කැමති වෙලා තියෙන්නේ. තණ්හා කරලා තියෙන්නේ. එතකොට මෙයාට මෙහෙට බුද්ධලේකට තණ්හා කරපු මට්ටමකින් මට ඕන දෙයක් කරගන්න පුළුවන් මේ කෙලෙස් ටිකට. හැබැයි කී යථාර්ථය විල බලනවා විස්කන්ධ පහක් තිබිලා තියෙනවා. යථාර්ථය තියෙනකොට මෙයාට තේරෙන හැමදැනකම විස්කන්ධ පහක් එක්ක ගනුදෙනුවක් කරලා දෙනවා මිසක පුද්ගලයෙක් එක්ක ගනුදෙනුවක් කරලා නැහැ, ද්‍රව්‍ය දේවල් එක්ක ගනුදෙනුවක් කරලා නැහැ කියන නෝනකට එනවා. ඇත්ත දැක්කම කලකිරෙනවා කියන්නේ ඒකයි නේද? ඇයි මෙහෙම රැවටිල්ලකට මෙයා ඉඳලා තියෙන්නේ කියන්නේ?
ඒ ස්කන්ධ පහ කියනකොට දැන් බාහිර කතාව නෙවෙයිනි.
බාහිර කියන කතාවකින් බෙදන්නේ නැහැ උතන. අපිට දැන් බාහිර ආධ්‍යාත්ම කියලා අපි නෙමෙයි අපේ මට්ටමට බෙදන්න වෙලා
තියෙන්නේ.
එතනදී බාහිර ආධ්‍යාත්ම කියලා කතාවක් නෑ. ස්කන්ධ ස්කන්ධ වශයෙන්මයි දකින්න. බහැර බැලුවත් ආධ්‍යාත්මික බැලුවත් බහැර බැලුවා කියන තැනකින් හරි ආධ්‍යාත්මික බැලුවා කියන තැනකින් හරි අවසාන ප්‍රතිඵලයේ ඉලක්ක වෙන්න ඕනේ ස්කන්ධ කියන තැනකින් මිසක් ස්කන්ධවල ආධ්‍යාත්මික බාහිර කතාවක් නෑ. නමුත් ඒව පරිහරණය කරන පරිසරයකට ආවම තමයි අපිට අතීත වශයෙන්, වර්තමාන වශයෙන්, අනාගත වශයෙන්, අජ්ජත් වශයෙන්, බහිද්ද වශයෙන්, ළඟ දුර, හීන ප්‍රනීත, ඕලාරිත සුපම කියලා 11 ආකාරයකට බෙදාගන්න තියෙන්නේ. ස්කන්ධටි.
ඒ බෙදාගන්නේ දැන් ස්කන්ධය.
ඒ බෙදාගන්නේ කියලා කියන්නේ ඒ කෙනා පරිසරය ඇසුරු කරන හැටි දිනවනේ. ඒ අසුරු කරන හැටියට මෙයාට ධර්මතාවය තේරුම් ගන්න තැනක් තියෙන්නේ.
ඔව් ඒ ඒ සංඥාස දැන් ධර්මතාවයට වඩා අවිද්‍යාවෙන් හදපු ටිකක් නේද එතකොට දුර ළඟ කියනකොට එහෙනම්
දුර ළඟ වශයෙන් හම්බ වෙන්නේ දුර දෙයක් බලනවත් ළඟ දෙයක් බලනවත් කියන එක නෙමෙයි මේ කියන්නේ දුර වශයෙන් හම්බ වුණත් ළඟ වශයෙන් හම්බ වුණත් හම්බෙලා තියෙන්නේ මේ ස්කන්ධයයි කියන එක තේරුම් ගන්න ඉතින්ට ඒ කියන්නේ
ස්කන්ධය කියනකොට දුර ළඟ කතාවක් නෙදෙන්නේ
මෙහෙමයි මාත්‍ය උත්තර දෙවින්න ඕනේ ස්කන්ධයේ දුරයි ස්කන්ධයේ ළඟයි කියලා ස්කන්ධයේ පැත්තෙන් බලන එක නෙමෙයි මේ තියෙන්නේ
හා
දැන් මෙහෙම කියනකොට දැන් මම ඉන්න තැන ඉඳන් බැලුවොත් මහත්ය මට වලට මට ළඟයි මේ මාත්‍ය මට ඈතයි කියලා කිව්වා කියන්නේ
ඔව්
දැන් මහත්ය ළඟයි මහත්ය ඈතයි කියලා කිව්වේ මහත්ය ඈතින්දවත් මහත්ය මෑත ඈතින්දවත් මහත්ය ළඟින්දවත් නෙමෙයි මේ මෙතන ඉඳන් බලපුව මෙතනට සාපේක්ෂව තාතාවක් එකක් අතට ගන්න
තියෙනවා
හා හරිද
පැහැදිලිද? එතකොට ඒ
එතකොට මහත්යගේ පැත්තෙන් දැන් කතා කරන්න තියෙනවානේ. මහත්යගේ ළඟ ඉන්න බලමුහම මේ කතා කරන්න තියෙන්නේ මහත්ය හාමුදුරන්ට බොහොම ළඟින් ඉන්නවා. මහත්ය හාමුදුරන්ට ඈතින් ඉන්නවා කියලා දෙපැත්තෙන් දෙන්න කතා කරා.
එතකොට
ওই දෙන්නට නේද තියෙන්නේ දුර ළඟ කතාවක්.
ඔව්. සාපේක්ෂ.
සාපේක්ෂව. හැබැයි දෙන්නම බලලා තියෙන්නේ මගේ දිහා නම් දෙන්නට විලක් වෙලා තියෙන එක ධර්මතාවයක්. එතකොට දෙන්නට විලක් වෙලා තියෙන එක ධර්මතාවයක් කියන්නේ ස්කන්ධය. ඉන්න දන අනුව බලනවා බලන්න පුළුවන් ඉන්න දන අනුව බලපුවම පේන ධර්මතාව තමයි දුර ළඟ සංකේතය.
ඒ කියන්නේ අපිට දැන් හාමුදුරුවෝ කියන එක රූපස්කන්ධේ රූප ධර්මතාවයි.
ඔව්. මෙතන දුරයි කියලා හරි ළඟයි කියලා හරි කතා කරන්න පුළුවන් උනේ එකම ධර්මස්කන්ධේ රූපස්කන්ධයයි. රූපස්කන්ධේ තමයි කෙනා දැකපු තැනේ ඉඳන් කතා කරලා තියෙනවා දුර ළඟ කතාව. හැබැයි මහත්යර බින්න තියෙන්නේ මම බුද්ධලෙක් විදිහට. දෙන්නටම බුද්ධලේක විදිහට පෙන්නන තමයි මේ හාමුදුරුවෝ සුරයි හාමුදුරුවෝ ළඟයි කියලා කතා කරලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ධර්මතාවයේ පරමාර්ථ ධර්මයේ තියෙන්නේ රූපස්කන්ධේ නා. ඒ රූපස්කන්ධයේ දිහා නේද මේ දුර කතාවකේ ළඟ කතාවකේ බලලා
තියෙන්නේ. මං කියන්නේ දුර ළඟ කතාව දාන්න මම ඉන්න ඕනනේ මට සාපේක්ෂවනේ. අපි දුරක් ළඟ කියන්නේ නේද?
තාම මේ කෙනා යථාර්ථය කියන දැනට ගෙනවට ලෝකෙන් ඈතර වෙච්ච කෙනෙක් නෙමෙයි කියන්නේ
ඒක.
ලෝකේ ඇත්ත දැක්කට තාම ලෝකෙන් ඈතර වෙලා නැහැ. ලෝකේ ඇත්ත දකින්නත් උනේ ලෝකෙන් ඈතර වෙන කෙනෙකුත් ඉන්නවනේ.
මං අහන්නේ ඇත්ත දකින්කොට දැන් රූපස්කන්ධේ විතරක් නම් තියෙන්නේ. ලෝකේ දුරක් ළඟ කතා කරන්න පුළුවන්ද?
පුළුවන්.
ඒ මොකකට සාපේක්ෂව
ඒ කතා කරන්න පුළුවන් කියලා කියන්නේ මොන දැන් උදාහරණයකට ආවම කියන්නම් එයාට අහු වෙන ධර්මතාවයක් විදිහට නම් දකින්න ඕන කියන කාරණාවකට එන්නේ මෙහෙට ධර්මතාවය දැක්කට පස්සේ දුර ළඟ කතාවක් නැහැ
ඒක තමයි
හරිද ඒ කියන්නේ අවබෝධය ලැබුවට පස්සේ දුර ළඟ කතාවක් නැහැ
අවබෝධය නැති තාක්කල් නේද දුර ළඟ කතාව කරන්නේ
අවබෝධය නැති තාක්කල් කියන්නේ අවබෝධය යන ගමන තුල මෙයාට හම්බ වෙන කාරණා
ගමන තුල හම්බ වෙනවා.
ඔව් ඒක.
හැබැයි අවබෝධෙදී එහෙම එකක් පිළිගන්න බෑනේ.
අවබෝධ උනාට පස්සේ ස්කන්ධ මිසක් ස්කන්ධ වල ප්‍රවේදයක් යට අහුවෙන්නේ
විදිහ. ඒක තමයි. අර 11 ආකාර ප්‍රවේදයක් එතකොට නෑ නේද?
11 ආකාර ප්‍රවේදී අමුනා ගන්න කතා කරන්නේ කෙනෙක් එක කතා කිරීම දැන් අපි ඒක දැන් මේක මොකද්ද කියලා ධර්මතාවයක පැහැදිලි කරන්න එනෝ නෑ උඩේ ඉඳන් පල්ලයට.
එහෙමයි.
හරිද? උඩේ ඉඳන් පල්ලයට කතා කරනකොට ඒ කෙනාට කතා කරන්නේ නෝ කියන පරාසක.
ඒක හරි. හැබැයි ඒක මුලාව මත කතා කරන දෙයක්.
මුලාව මත නෙමෙයි දැනුවත් බව මතත් කතා කරන දෙයක්. ඒ කියන්නේ ඒ කෙනාගේ මට්ටමට කතා කරන නම් ඒ මට්ටම කතා කරද්දී හැබැයි මෙයා මුලා නොවි.
මුලා නොවි අරයාගේ මුලාවට තේන හැටි ගැන නේ කතා කරන්නේ.
එයාගේ මුලාවටත් වගේම මෙතෙන්ට එන්න පුළුවන් කාරණාවත් ඒකමයි.
ඒ කියන්නේ දැන් මෙහෙම බෙදාගත්තට ඔය බෙදා ගැනීමක් දාන්න පුළුවන් මේ තමන්ට සාපේක්ෂව
අනිවාර්යයෙන්ම සාපේක්ෂව කියන එකක් කරලා තියෙන අනිවාර්යයෙන්ම සාපේක්ෂවමයි.
ତොට 11 ආකාරෙම ඔය සාපේක්ෂ කතාවක්
මේ තියෙනවාකින් තියෙනවා. හැබැයි ඒක ලෝකේ බොරුව නෙමෙයි. උන් උතර පටලව ගන්න එපා. ඒ කියන්නේ ලෝකේ ඇත්ත තියෙන තැනක ඒ ඇත්ත පේන්නේ නැතිකම හින්දා හදාගත්ත එකක් කියන දැනගෙන අපි කතා කරමු ටික
දේ. ඔව්.
ඔය හදාගත්ත එක ඇතුලේ කතා කරමු ටිකුත් නෙමෙයි ඇත්තටම ටික.
හරිද? අනේ තමයි තේරෙන්නේ එතන. මට හිතෙන්නේ දැන් හදාගත්ත එක මතයි මේ කතා කරන්න කියලා. දැන් රූප ධර්මය කියලා ගත්තොත් ඔකට
ස්කන්ධය කියලා කියන වචනේ ඇතුලේ සියලු රූප ඇතුළත් කරලා තියෙනවානේ. එතකොට ස්කන්ධය කියන තැනක ධර්මතාවයක් විදිහට පෞතිනවා නම් මේ ධර්මතාවය තුළ ඔය කියන ගුණාංග ඔක්කොම ටික ඇතුළත් වෙලා තියෙන එකකට තමයි ස්කන්ධ කියලා කියන්නේ. එතකොට හරිද කෙනා කෙනාට හදාගන්න පුළුවන්කම තියෙන මේ කනුවට වඩා අර කනුව ඈතයි ඒ කනුවට වඩා අර දොර ඈතයි කියලා මේ ධර්මතාව ටික හදාගන්න පුළුවන්ුනේ මෙතන තියෙන රූප කලාප රූප ධර්මතාව ටිකට ඒක රූපස්කන්ධයට ගත්තාම මේ ඔක්කොම රූපස්කන්ධය කියන තැනකින් පොදු වචනෙට කතා කරාම ඒකෙන් එක කොටසක් අපිට කොටස් කොටස් වශයෙන් ගත්තොත් එහෙම ඒද රූපනේ කොටසක් ගත්තත්
රූපනේ.
ඔව් රූපේ කොටසක් ගත්තා. රූප කොටසකට රූප කොටසක් සාපේක්ෂව බලවුත් එහෙම ධර්මතාවයේම තියෙන රූප කොටසක් අරගෙන තවත් රූප කොටසකට ගලොත් මේ දෙක අතර තියෙන ළඟ දුර බව කියන කාරණාවක් තියෙනවා. ඒ හින්දා තමයි මේ කියන ධර්මතාවයේ තියෙන හින්දා තමයි අපිට බලහංකම තියෙන මේකට වඩා අර පැතයි. ඒකට වඩා මේක ළඟයි කියලා අපිට හදාගන්න පුළුවන් පරිසරයක් ඉතුරු කරන්නේ අර කියන ධර්මතාව ටික තිබුණොත්. නැත්තම් මෙහෙම එක තලයකම චිත්‍රයක් විතරක් තිබුණොත්. හරිද? ඒ තලයේම තියෙන චිත්‍රයක් තුළ අපිට දුර ළඟ කතාවක් හදාගන්නේ කොහොමද එතකොට?
හදාගන්න බෑ.
හදාගන්න පුළුවන් වෙලා අද තියෙන්නෙම ඒ මායාවකට හදාගන්න පුළුවන්කම ඇති වෙලා තියෙන්නෙම රූප ධර්මතාව තුළ ඒ කියන කාරණා ටික තිබෙන නිසා.
ඔව් එතන දැන් රූප ධර්මතාව කියලා අපි මුලාවන මට්ටමක් නෙවෙයිද ඔය කතා කරන්නේ?
එහෙම ගත්තොත් වැඩියි. ඒ කියන්නේ අද අපි දුරයි ළඟයි කියලා කතා කරන්නේ වස්තුවකට සාපේක්ෂව නම් ඒක අපි මුලා වෙච්ච මට්ටමම තමයි. හරිද? ඒක කිසි විවාදයක් නැහැ. ඒක එහෙමම තමයි. ඒ කියන්නේ මේ පුටුවට වඩා මේ මේසේ මේකට වඩා විදිහට කියලා භෞතික වස්තුන් වශයෙන් කතා කරනවා නම් ඒ කතා කරලා තියෙන්නේ දුර ළඟ කතාවක් කතා කරලා තියෙනවා නම් අර කියන රැවටිල්ල ඇතුළේමමයි.
ඔව්.
හරිද?
ඔව්.
නමුත් ඒ රූප ධර්මතාවයන් පවතින පරාසයක් තියෙනවා නම් හරි ඒ පරාසය අඳුනා ගන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා.
දැන් ඒ ඒක තමයි ප්‍රශ්නේ. රැවටිීම නැතුව ওই පරාසයක් ගැන කතා කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ දැන් ඒක කතා කරන්න පුළුවන් දැන් මෙයාට මේ විදිහට පේනවා කියන මට්ටමකින් නම් කතා කරන්න පුළුවන්. තව කෙනෙක්ගේ මේ මානසික
මට්ටමට. එහෙම එහෙම දැන් මහත්යාවගේ කතාව තුළ එහෙම නම් ස්කන්ධ පහක් තියෙන විදිහකුත් නැහැ. ස්කන්ධ පහක් එහෙම නම් අපි බෙදලා ගත්ත කාරණා පහක් නිසා ස්කන්ධ පහක් කියන එකක්වත් එහෙම නම් කතා කරන්න බැරි වෙන්න ඕනේ.
ඔව්. ඒක දැන් අර
දැන්
අපි පහම පහ කතා කරන්න නැතුව අපි රූපස්කන්ධය ගත්තොත්
නෑ නෑ මම එතනදී එන්නේ හැදුවේ
ඔව්
රහතන් වහන්සේගේ මානසික මට්ටමේදී මොකද කරන්න කියලා අහන ප්‍රශ්නයට දෙන උත්තරය තමයි ස්කන්ධ පහේ උදේවේ බලනවා කියේ. තොට රහතන්
වහන්සේත් උදේවේ බලනවා
බලන සූත්‍රවල සෝහන් මාර්ගයේ මොකද කරන්න කියලා අහනවා.
ඒ ටිකේ තියෙනවා
කියනවා. රහතන් වහන්සේ මොකද කරන්න කියලා අහනකොට පෙන්නනවා උදේ බලනවා.
රහතන් වහන්සේ දැන් කතං කරණියන් කියලා හැම
කතං කරණියන් තමයි. ඒක හරි. කලයුත්ත කරලා ඉවරයි තමයි. හැබැයි මෙයාට බලන්න තියෙන වෙන මොකක්වත් නෑ. ස්කන්ධ පහේ උදේ වේ විතරයි මෙයාට ඉතුරු වෙන්නේ.
බලන්න ඕන කමක් නෑ.
ඉතින් එයා දකින්නේ ටික. ඒ නිසා එයාත් කරන්නේ බලන්න කිව්ව තමයි. බලනවා කියන එක අපි මේ ඇහෙන් බලනවා කතාව නෙමෙයි ඈ. බැලුවා. ඒ කියන්නේ ධර්මතාව ටික ඉතුරු වෙලා තියෙන එච්චරයි යාට. ඒ ටිකම මෙයාට පේන්නේ ටිකට තියෙන. ඥාන දර්ශනයට අහු වෙන්නේ එච්චරමයි. ඒ නිසා මෙයාගේ කාරණාවත් උදේ වේ බල බල ඉන්න එකමයි.
සංසිතන බලනවාද බැලෙනවා
ඒක. බලනවා බලනවා කියන වචනේ.
ඒ කියන්නේ උත්සාහයක් කරන්න බෑ.
උත්සාහවකින් බලනවා කියන එක නෙමෙයි.
උත්සාහයක් නැතුව.
උත්සාහයක් නැතුව.
බැලෙනවා.
බැලෙනවා කියලා වචනේ බෑ. ඒකට ඔක අසාධාරණ වචනයක්
අහන්න. ඒක තමයි අර බලනවා කියන වචනේට වඩා සමහර
එක. ඒ කියන්නේ ආයාසිකින් බලනවා කියන කතාව නෙමෙයි.
ඒ
කියන්නේ ඉතුරු වෙලා තියෙන්නේ මේ ධර්මතාවට දකින්න විතර. ඉතින් ඒ දකින්න ධර්මතාවට දිහා බලන් ඉන්න කාරය වෙන දෙයක් නෙමෙයි කරන්නේ.
කෙන් දකින්නේ මොසොනේ සුදේවේ.
උදේවේ දකින්න වෙන එකක් නැහැ.
බලනවා කියන්නත් බෑ. දකින්නේ උදේවේ.
ඔකේ දේ බලනවා කියන වචනට අපි දාගත්ත අර්ථයයි ඔය දාගෙන ඒකද එක මේකට ගැලපෙන්නේ නැහැ කියලා නෝ එකට ගැටණයක් ඇති
වෙන්නේ. එහෙමයි. නිකන් බලනවා කියවනේ නිකන් අර උත්සාහයක් අරන් කරනවා වගේ කතාවක් එනවනේ. එහෙම වෙන්න බෑනේ.
නෑ එහෙම නෑ.
නිරුත්සාහය ඒ කියන්නේ.
එහෙම නෑ. ඒ කියන්නේ අද අපි යමක් බලන්න ආයාසයෙන් බලනවා කියන කතාවක් නැහැ. එතන කොහොමද ඔක්කොත්. ඒ කියන්නේ ඥාන දර්ශනේ මොමනේ.
එකෙන් දකින්නේ මොසොයන සුදේවය.
සුදේවය. එහෙම හදාගමු කොහොමද දකින්නේ උදේවය කියන්නේ.
ඒද හරි මොකක් හරි.
ඒද උදේවය
උදේවය කතාව නෙමෙයි මෙතන.
ඒද උදේවය දකින්නවා කියන දැනින් මට ඕනකම තිබුණ උත්තරේ එතන ස්කන්ධ පහ පිළිබඳ කතාවක් කතා වෙනවා.
දැන් ඔය ස්කන්ධ පහ කියනකොට දැන් අපි රූපස්කන්ධය විතරක් ගමු කාණත් අතර
පොඩ්ඩකට ධර්මතාව විදිහට බෙදන්නේ මහත්තයා. එතකොට මේ ධර්මතාව ටිකක් තියෙනවා කියලා විතරයි දකින්නේ. ඒ ධර්මතාවවල අද අපි මේ කතා කරන ප්‍රභේද කර කර බලන කතාවක් එතන නැති වෙන්න පුළුවන්. හැබැයි ධර්මතාව ටික දකින්න.
දැන් ගොබහන්සට පුළුවන් ද අපි දැන් අර ලෝකෙට අයිති බොරුවෙන් බොරුවක ඉඳලා ලෝකෙට අයිති බොරුවට ඇවිල්ලා බොරුව තුල ඇත්තකට ඇවිල්ලා ඊළඟට ලෝකෙ පවතින ඇත්තකට ඇවිල්ලා එතනින් එහාටනේ ඊළඟට දර්ශනේ මේ දැන් අපි ලෝකෙට අයිති දෙක මේ උදාහරණයක් අරගෙන අපි ශරීරයක් හරි නැත්නම් අයිති වෙන දෙයක් හරි පුටුවක් හරි මොකක් හරි අරගෙන පොඩ්ඩක් ඕක
අපි මේක කියමු උදාහරණයකට මේක නමක් දාගන්න
ඕනේ නමක් දාන්න අමාරුයි
අපි ගමු ෆෝන් එක කියලා
හා ෆෝන් එක ගන්න
හරි ෆෝන් එක කියලා ගත්තාම
අනේ දැන් මුලින්ම ෆෝන් එකක් කියලා
මේ මට්ටමට අද ෆෝන් එක ගෙඩි මිටින්ම ෆෝන් එකක් ඔතන තියනවා
කියලා ෆෝන් එකක් තියෙනවා ෆෝන් එක දකින්නමමත් ඉන්නවා
හරිද ඒක කියන කාරණාවකින් අපිට හදාගන්න වෙන්නේ
එහෙම
හැබැයි අපි මේ ධර්මතාවයකින් නම් විමසගෙන ඉදිරියට යන්න වෙන අපි මේ ඇත්තටම මේ ලෝකෙ රැවටිච්ච මට්ටමකින් ඉන්නේ කියලා අපි ඉස්සලා දැනගෙන ඉන්නවා
එහෙම
අහගෙන දැනගෙන නැත්නම් දන්නේ
ඔව්
හැබැයි
දැනගන්න මේක රවටුන මට්ටම හැබැයි අපි රවටිව
වුණත් තාම අපි ආශ්‍රවයට මේක ඇත්ත
වෙනවා
ආශ්‍රව වෙනස තමයි
මේ දැන් මේකට අයිති මට්ටමේ අපි පිළිගන්නේ ෆෝන් එකක් තියෙන
එතකොට අපිට මේකේ ඇත්තටම යන්න වෙනවා මේකේ තියෙන ධර්මතාව මොනවද කියලා හොයන්න ඕකේ කෑලි ගලව බලනවා කියලා කිව්වේ ඒකයි ඔව් ඔය එක එක කෑල්ලක් ගානේ ගලවපුවම අද අපිට තියෙන ආශ්‍රවයේ හිඳ ෆෝන් එකේ කෑල්ලක් කියන දණකින්මනේ ගලවන්නේ
ඔව්
ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ
ඔව්
හරිද
එතකොට
අපි ඔකේ තියෙන උඩ කැලිටි ටික ගලවමුහම එක එක කැලලක් ගන්න ගලව ෆෝන් එකේ කැලල ෆෝන් එකේ කැලලක් කියන සංඥාවෙන්මනේ ගලවන්නේ
ඔව් එතනම මුලා වෙලා
එතනම මුලා
ඔව් මේ මොකද මේ කැලිකොඩ වෙන වෙනම
තිබුණා. ඒක පොත ඔය කියන පැත්තකින් ඇත්ත බලන්න ගියොත් අපිට ඇත්ත බලන්න බලන්න ලැබුණා තමයි බුදුන්. බැරි වෙනවමයි. හැබැයි අපිට තියෙනවා වැඩක් කරන්න. අපි කියමු ඕක හදන ෆැක්ටරියට ගියා කියලා.
ඔව්.
හරිද? ප්‍රොඩක්ෂන් එක කියන්නේ හදලා නිෂ්පාදනය ඉවර කරපු තැනකට නෙමෙයි අපි ඉස්සලා ගන්නේ
කැලිටික වෙන වෙනම.
අමුද්‍රව්‍ය තියෙන තැනට යන්නේ කියන්නේ. ඔය අමුද්‍රව්‍ය වල ගහලා නැහැනේ ෆෝන් එකේ වර්ගයක්වත් ෆෝන් එකේ මොකක්ද කියන කතාව ගහලා නැහැ. ඒ තියෙන જાති අඹරලා ඒව ඒව එකතු කරලා කැලිටික හදලා ඉවල එක එක කැලිටික වර්ග හදලා ඒ වගේ එක එක ටික ටික ටිකට ඇවිල්ලා අර ටික ඔක්කොම එක පිළිවෙලකට හැදිලා ඊට පස්සේ ඔන්න ඔය විදිහට නිෂ්පාදනයක්
යන්නේ.
එතකොට අපි මේ නිෂ්පාදනයක් විදිහට එළියට ආපු ෆෝන් එක හැදුනේ කොහොමද කියලා බලන්න ගියේ මේක හරහා නෙමෙයි ගියේ වෙනම
වගේ මොකද වෙනම ගියේ. එතකොට ෆෝන්
එකක ෆෝන් කතාවක් නෑ. ෆෝන් එකක් හරහා බැලුවා නෙමෙයි ෆෝන් එකක් හරහා බැලුවොත් මේ වෙලෙම කෑලි හම්බෙලා
තියෙනවා.
එහෙම බලන්න. එතකොට මේක තියෙන මූලික තලපය. ඒ වගේ තමයි අර කෙස්ලොම් නේද සම්මස්නහර බලලා ගියාට
ශරීර කතාවක් නෙවෙයි.
කතාවක් නෙමෙයි. කෙනෙකුගේ කෙස් නෙමෙයි. පුත්කලේකුගේ කෙස් නෙමෙයි. කියන මෙන්න මේ කෑලි ටික එකතු වුණාම තමයි ෆෝන් එක කියන්නේ. වගේ අර අර කෑලි ටික එකතු වුණාම තමයි පුත්කලයා කියන්නේ කියන තැනකින් බලන්න. හැබැයි එහෙම බැලුවට ඉවර නෑ. අර රළු වශයෙන් මේක පුත්කල වශයෙන් තිබිච්ච දෙයක් වශයෙන් තිබිච්ච මට්ටමේ තියෙන ආශ්‍රමේ පොඩ්ඩක් ගෙවා දමන්න විතරයි පුළුවන්.
දැන් කැලිගොඩ ඉතුරු වෙයි.
කැලිගොඩ ඉතුරු වෙලා නැහැ. තව තියෙනවා අපිට වැඩි. දැන් මේ කැලි කොහමද ආවේ කියලා බලන්න කැලලක් කැලලක් ගන්න වෙන වෙනම බලන්නත්
වෙනවා.
හරි. හැබැයි එහෙම නැතුව අර කෙනාට ගෙලින් මතෙන්ද කියන බැලුවොත් මේ කැලි ටිකක් එතනයි කියලා එකපාරම බලන්නත් පුළුවන්. අර එක එක જાති අමරලා හදාගත්ත එකකින් කියන තැනකින් අපි සතර මහා ධාතු වශයෙන් බලනවා කියන තැනකට යන්නේ පෙර. මූල ආරම්භය උතනින් කියන තැන.
සතර මහා ධාතුවට යනකම් යන්න පුළුවන්. හැබැයි ඒකත් අතනම තමයි දෙන්නේ.
ඔව්. නෑ සතර මහා ධාතුවත් අපි බලන්නේ මේ පුද්ගලයාක සතර මහා ධාතු කියන තැනක ඉන්නේ බලන්නේ.
එහෙමයි. හරි. සතර මහා ධාතුව තියෙන තැනක ෆෝන් එකක් හදාගත්තා වගේ කතාවකට එනවා.
එතෙන්ට එන්නවා. හරිද? එතකොට ෆෝන් එකක් කියලා කතා කරා නම් කතා කරලා තියෙන සතර මහා ධාතු තියෙන තැනකට නේද කියලා නුවණකින් අපිට
එන්න
පුළුවන්. මෙනෙහි කරලා ගන්න පුළුවන් බුලකට අපි හැදේ. මේක මෙනෙහි කරලා ගන්න පුළුවන් තැනකට ආව අපි හැම වෙලෙකම අපිට පුළුවන්කම තියෙයි අපි අසුරු කරන හැම අරමුණක් එක්කම. අරමුණේ තියෙන කාරණාව යථාර්ථයෙන්ම තනයි කියන තැනකට.
අර සතර මහා ධාතුව තියෙන තැනකනේ මේකක් හදන්නේ.
මේකක් හදන්නේ කියන තැනකට ඒක. ෆෝන් එක හැදිලා තියෙන සතර මහා ධාතුවෙන් කියන තැනකට නෙමෙයි යන්නේ.
ඔව්.
සතර මහා ධාතුව තියෙන තැනකින් තමයි
ෆෝන් එකක් හදාගත්තේ.
කියන තැනකට ඒක. ඉතින් යන පැත්ත දෙපැත්තම ආව වෙන්නේ.
සතර මහා ධාතු අර මූල ද්‍රව්‍ය ටික විතරයි තියෙන්නේ.
ෆෝන් එක රස්යෙන් අත දාලා සතර මහා ධාතු ගන්නවා නෙමෙයි. සතර මහා ධාතු කියන තැනක ෆෝන් එකක්
හදන්න. ෆෝන් එකක් හැදුවා
කියන තැනකට එන්න.
හරි. ෆෝන් එක හැදුවේ අවිද්‍යාවෙන්.
එතකොට සතර මහා ධාතු තියෙන තැනක අපිට හදා ගන්න පුළුවන් එක එක දේවල් හදා ගන්න පුළුවන් බව අපිට තේරෙනවා එතකොට. එතකොට අපිට උත්තරයක් හම්බෙලා තියෙනවා. හැම වෙලෙම අපි පරිහරණය කරලා තියෙන හදාගත්ත දෙයක් කියන්නේ. හරිද? ලෝකයේ ඇත්ත මෙහෙම ධර්මතාවයක් තියෙන තැනක හදාගෙන අපි පරිහරණය කරලා තියෙන්නේ කියන මෙන්න මේ න්‍යාය අපිට හුරුව. හරිද? එතකොට මේ සතර මහා ධාතු කියන්නේ මොකක්ද කියන තැනකට උන් උත්තරේ හොයන්න එන්නවා දැන්. මෙන්න මේ ටිකේ උත්තරේ හොයාගෙන යනකොට තමයි අන්න අපිට හම්බ වෙනවා මේ කියන කාරණාවට කියන එකම ධර්මතාවේ රූප ස්කන්ධය කියන තැන. ස්කන්ධයක ස්වභාවය මොකක්ද කියන එක අපිට වැටහෙ මේ හතර දෙනා එකතු වුණාම එක එක විදිහට එකතු වුණාම එක එක ධර්මතාව විදිහට ඉදිරිපත් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර ධර්මතා හතරක් මිස පඨවි කියලා කියන්නේ තද එකට නෙමෙයි තද දෙයකට නෙමෙයි යම් තැනක තද කියන ගතියක් තියෙනවා නම් ඒ ගතිය තියෙන එකට කියන්නේ පඨවි කියලා. ආපෝ කියලා කියන්නේ මේ වතුරක්වත් වැගිරෙන මේ කියන මේ ද්‍රව්‍යමය දෙයකට නෙමෙයි එහෙම භවකට සුදු ඒ කියන්නේ ඒ භවකට තියෙන ධර්මතාවයක් නම් තියෙන්නේ ඉතින් වැගිරෙන ගතියක් නම් තියෙනවා. ගතිය කියන වචනේම කියනවාද?
ගතිය.
ගතිය කියන්නේ ලක්ෂණයක් මිස දෙයක් නෙමෙයි.
ඔව්.
පැහැදිලි.
පැහැදිලි.
එතකොට මේ ධර්මතා හතරම ගති හතරක්. මේ ගති හතර අඩු වැඩියක් විදිහට යෙදුනොත් පෙනී හිටින ධර්මතා එක එක විදිහට රූප නිර්මාණයක් වෙනවා. දැන් අපි උදාහරණයකට නිකම් මම කියන්නම්. සීනි ටික්කුයි, තේකොළ ටික්කුයි, උණු වතුර ටික්කුයි, ඉඟුරු කෑල්ලකුයි දීලා තියෙනවා කියන්නකෝ. හරිද? ඕකෙන් සීනි තේ හැදී දෙකක් විතර දාලා හරිද උණු වතුර ටිකක් දාලා ඉඟුරු කෑලි චුට්ටක් දාලා තේ කහර ටිකක් දාලා ඉඟුරු තේ එකක් හදාගෙන බොන්නත් පුළුවන්. හරිද? ඉඟුරු ගොඩාක් දාලා සීනිත් මහා ගොඩක් දාලා තේ කහට පොඩ්ඩක් දාලා උණු වතුරෙන් ඕකම කරගෙන ඉඟුරු දෝෂියකුත් හදා ගන්න පුළුවන්. ඒක ඉඟුරු දෝෂිය කියන එකක් තේකක් කියන්නේ. හැබැයි මේ දෙකම හදාගත්තේ අර තිබිච්ච අමුද්‍රව්‍ය. හැබැයි මේ දෙකට එකකටවත් කියනවාද ওই දෙකෙන් එකක නිර්මාණයකටවත් ඉඟුරු ඉඟුරු දෝෂිත නෙමෙයි. සීනි ඉඟුරු දෝෂිත නෙමෙයි. තේකහටේ ඉඟුරු දෝෂිත නෙමෙයි. උණු වතුරේ ඉඟුරු දෝෂිත නෙමෙයි. මේ ධර්මතා මේ ශක්ති හතර උපකාර කරගෙන හදාගත්තේ ඕන තරම් තියෙන පුළුවන් නම් කරලා. ඒකට අපි හැම වෙලෙම පරිහරණය කරලා තියෙන්නේ මේ හතර කියලා තැනකින් නෙමෙයි අර හදාගත්ත ඒවා ටික පරිහරණය කරලා තියෙන්නේ. ඒකට ලෝකයට හම්බ වෙලා තියෙන උන් ওই පරිහරණය කරන්න හදාගත්ත ටික. හැබැයි ලෝකෙට හම්බ මේ කොච්චර කොයිදී හම්බ වුණත් ඒ හැම දෙයක්ම හම්බ වෙන්නේ මෙන්න මේ හතර දෙනාගේ නිර්මාණය. මේ ධර්මතා හතරක් ඉදිරියේ තියෙන්නේ. ඒකට මෙන්න මේ ටිකෙන් හදා ගන්නා වූ සියලුම ධර්මතා ටිකට කියනවා මේ හතරත් ඇතුළුව මේ හතරෙන් හදා ගන්නාලද සියල්ල දෙයට කියනවා රූපස්කන්ධය කියලා. උඩුන් රූපස්කන්ධය කියන ධර්මතාවය තමයි අපිට අවබෝධ වෙන්නේ.
හැබැයි අර හතර කියන්නේ තායි විඥාණයෙන් දැනගන්න ස්වභාව ටිකක් නෙමෙයි.
නෑ, මේ විඥාණයෙන් දැනගන්න ස්වභාව ටිකක් බව ඇත්ත. වෙන කතා කරන්න වෙන ක්‍රමයක් නෑනේ අපිට. විඥාණයකට නැතුව මේක මේ හතර මහා ධාතු වලට හතර මහා ධාතු තේරෙන්නේ නැහනේ.
තේරෙන්නේ
නැහැ. හරිද? නමුත් ඒක තමයි එතකොට රූප ධර්මයක් තේරුම් ගත්තේ නාම ධර්මයකින් කියන තැනකින් තව රූපේ සමේ නාමයේ දිග ගලවන්න පුළුවන්කම තියෙන්නේ. එතෙන්ට එන්නේ තව ටිකක් එහාට ගිහින්. දැනට රූපස්කන්ධය කියන තැනකට අපිට අඳුන ගන්න වෙන්නේ මේ කියන ධර්මතාව ටිකෙන් තමයි රූපස්කන්ධය කියන එක. එතකොට මේක තමයි රූපස්කන්ධය කියන්නේ මෙතන. ස්කන්ධ හතරත් එක්ක, ඒ කියන්නේ රූපස්කන්ධය කියන එකේ ධාතු හතරත් එක්ක ඒ හතරෙන් උපන් උපාදාය රූප කියලා කතා කරනවා නම් යම්තා උපාදාය රූප ටික ඒ සියලු රූපයන් එකතු කරපුවාම කියනවා සද්දන් රූප කියලා තැනකින් කතා කරන රූපස්කන්ධය.
ඒක එතකොට
නෑ, ඔක භෞතික පැත්තට දාන්න එපා.
ඒක තමයි භෞතික පැත්තට දාන්න බෑ. දැම්මොත් තයි මුලාවෙන් හදපු එක.
භෞතික පැත්තට දැම්මොත් අර කියන කාරණා උපාදාය රූප වලින් හදාගත්තේ වම් ගණේට යනවා. උපාදාය රූප වලුත් හදාගත්ත ගණේට යනවා. නෑ, ඇහැ කියලා කියපු ගමන් අපි මේ කතා කරන්නේ ඇහැ කියලා ගත්තොත් උපාදාය රූපේනොත් හදාගත්ත එකකට කියන. ඇහැ කියලා කියන්නේ පෙනීම කියන සිද්ධියටනේ. පේනවා කියන සිද්ධිය තුළ ස්පර්ශ ආයතනයේ ක්‍රියාත්මක වෙන දැනට තමයි චක්කුන් කියන කතාව කතා කරන්නේ. ඒ සම්පූර්ණ සිදුවීමකට. සිදුවීමකට මිසක් වස්තුවකට දෙයකට නෙවෙයි මේ කතා කරන්නේ. ඒකයි ඇහැ කියන කවදාකවත් දකින්න බෑ අනිදස්සනමයි කියලා කතා කරන්නේ. නමුත් අපිට අද ඇහැ දකින්න පුළුවන් වෙලා තියෙන්නේ අද අපි භෞතිකයකට ගිහින් නිසා. මේ ස්කන්ධ හතර කවදාකවත් දකින්න බෑමයි. නුවණකට තේරෙනවා ඇරෙන්න දකින්න බෑමයි. හරි, එතකොට හොඳ උදාහරණයක් තියෙයි භෞතිකයෙන් මේ ස්කන්ධ ටික දකින්න බෑමයි කියන කතාව. රූපස්කන්ධේවත් භෞතිකයෙන් දකින්න බෑමයි. දකින්නවා නම් පේනවා නම් පින්ලා තියෙන එකම රූප ධර්මතාවය තුළ පෙන්නන එකම කාරණාවකට තියෙන වර්ණ රූපය විතරයි. සනිදස්සන එකම රූපේ වර්ණ රූපය විතරයි. වර්ණ රූපයේද මෙන්න මේකෙන් ධර්මතාවයෙන් යුක්තයි කියලා පෙන්නන්නේ සුද්දාෂ්ටක වලින් ගත්තු.
සනිදස්සන කියන්නේ
වර්ණ රූපය විතරයි.
ඒ කියන්නේ ඇහැට
පේන රූපේ විතරයි සනිදස්සන කියන්නේ. ඇහැවත් සනිදස්සන නැහැ. අනිදස්සන සබ්බටික ඇහෙන් සමිදස්සන සබ්බටික රූපයක් දකින්න පුළුවන් කියලා වෙන්නේ. සබ්බටික කියලා කියන්නේ ගැටෙනවා කියන අර්ථයෙන් ස්පර්ශ වෙනවා කියන අර්ථයෙන්. එතකොට අනිදස්සන ඇහැකින්මයි සමිදස්සන රූපය දකින්නේ. කියනதනි. එතකොට මුළු සමස්ත රූපයක් කියලා කතා කරනවා නම් මුළු ලෝකයේ තුල එහෙම නැත්නම් මුළු අභිධර්ම පිටකයක තුල කතා කරන රූපස්කන්ධය කියන මේ වචනේ ඇතුළට ගොනු කරන්න පුළුවන් සියලුම රූප ගත්තාම මේකෙන් එකම එකක් විතරයි පේන රූපෙ. අනිත් සියලුම රූප නොදැනෙන රූප. එතකොට අපි කෙලෙසේ හදලා තියෙන්නේ කොතනද කියලා බලන්න ඔය පේන රූපය ඇතුළේ නේද තියෙන්නේ. නොපෙනෙන රූප ගැන අපි හිතා ගන්නත් පුළුවන් කියලා. නොපෙනෙන රූප ධර්මතාව පිළිබඳව අපිට අපේ හිතින් හිතාගෙන කල්පනා කරන්නවත් බැහැනේ අපිට. අපි හද මොනවා හරි දෙයක් ගැන හිතන්න කල්පනා කරන්න පුළුවන් බවක් අපේ හිතේ හදලා තියෙනවා නම් හදාගෙන තියෙන්නම මේ පෙනිච්ච සරිදස්න රූපෙන් හදාගත් එකක් මිස වෙන එකක් නෙමෙයි නේද? එක්ක පේන බව හෝ එක්ක නොපෙනෙන බව හෝ කියලා.
ඔව්. නොපෙනෙන බව කියලා හදාගෙන තියෙනවා නේද?
නොපෙනෙන බව කියන තැනකිනුත් ඇහැට නොපෙනෙනවා කියන තැනකින්ම හදාගන්න.
දැන් අපි අර ගන්ධ රස වගේ.
දැන් ගඳක් කියන්නකොත් නැත්නම් සද්දයක් කියන්නකොත්. දැන් සද්දයක් කියලා කියන කෙනෙක්දී ආව කියනකොට අපිට ඕන සද්දයක් ඇහුණා. නමුත් ওই සද්ද සද්දයක් විදිහට අපිට ඒ කියන මට්ටමකින් අපේ මනස නඳුනා ගන්න බෑ.
බෑ.
රූපය සද්දය අනිවාර්යයෙන්ම රූපයකට ගැට ගහලා මේ රූපෙත් එක්ක තමයි මේ සද්දය නඳුන්නේ. ඒකයි ಜಾති අන්තයට නිවන් දකින්න බෑ කියලා කියන්නේ මෙන්න මේ කාරණාව ගලවන්න බෑ කෙනාට. එයා මොන මොන එකකට තීර හදා ගන්නවද දන්නේ? ඒ කෙනාගේ මනසේ හදා ගන්න කාරණා ටික තියෙනවනේ. එයා මේ මනසේ හදා ගන්න සංඥා සංකාර දෙක මොනවද කියලා ඔක්කොත් අපිට කියන්නේ. අර අහලා තිනේ මේ සුද කිරි කිරි ගැන කතා කරන්න ගිහිල්ලා කිරි එකක් දෙන්න කිව්වම කිරි මොන වගේද කියලා අහනකොට කිරි කියන්නේ සුදු පාටයි සුදු කියන්නේ මොන වගේද කිව්වම කොකා වගේ කිව්වා කොකා කෝ වගේද කියලා අහනකොට මෙහෙම කිව්වම අපෝ ඕක නම් බොන්න බෑ උරේ පල්ලෙට නකොට හිර වෙයි කිව්වේ
අවස්පර්ශන චේතනේ ಜಾති අන්දයන්
ಜಾති අන්දයන්
උපත්තිම අන්දේට
උපත්තිම අන්දේට පැහැදිලිද? එතකොට අපේ මුළු සමස්ත කෙලෙස්යක්ම රඳාපවතින්නේ වර්ධනය කරලා තියෙන්නේ රැවටිල්ල කියන කාරණාවකට ආශ්‍රය වලට බහින්න පුළුවන් ඊට අතර තියෙන්නේ මෙන්න මේ අපේ මට්ටමට මම කිව්වේ නැත්නම් අහිතරට දාන්න එපා අපේ මට්ටමට කියලා කිව්වේ ඒකයි. එතින් හදලා තියෙන්නම මේ වර්ණ රූප සටහනත් එක්කම කියන එක බලන්න. වර්ණ රූපේ ඇත්ත දැනගත්තොත් අනිත් ඔක්කොම ලෙහෙනවා කියලා කියන්නේ ඒක. ඒකට මේ ඇහැ ඇත්ත දැනගත්තොත් අනිත් ආයතන ටික ලෙහෙනවමයි කියලා කියන්නේ ඒක. මොකද සියලුම ආයතන ටික ඇහැට ගැට ගහලා තියෙනවා. ඒ ගැට ගහපු ටික මනසට ගැට ගහලා තියෙනවා. කියන මනසට හැම වෙලෙම අවිල්ල දින ධම්මායතන අධ්‍යක්ීම අවිල්ල තියෙන්නේ කණෙන් ඇහැට ගැට ගහලා මේ දෙක පිටු කරලා ගැට ගහපු එකයි මනසට එන්නේ. මනසෙන්මයි යොක කරන්නේ. හ්ම්. ඉගන්නේ කණෙන් එන අධ්‍යක්ීමයි එහෙන් එන අධ්‍යක්ීමයි දෙකම ගැට ගහගන්නෙත් මනසමයි. හ්ම්. හැබැයි මේ දෙකේම එකතු වෙච්ච ප්‍රතිඵලයක් මා සිහි කරනවා මිසක මෙයාට ඇහෙන් ආපිට වෙනම කණෙන් ආපිට වෙනම සිහි කරගන්න බැරි බවක් තියෙන නිසා තමයි ආයතන ගැට ගහිනා කියලා කියන්නේ. ආයතන ටික ලෙහෙනවා කියලා කියන්නේ ඇහිදී ඇහි පැත්තෙන් නතර කරනවා කණේදී කණේ පැත්තෙන් නතර කරනවා මේ දෙක මේ ඇතුළට ගන්න ගැට ගන්නවා කියන වැඩේ කරන්නේ.
ඔකේ පහටම පොදු ඉනේද මේ මේ ඇහි කණයි විතරක්
ඔක්කොම ඔක්කොම මගේ උදාහරණයකට ඇහි කණයි දෙක ගත්තේ නහයයි කරත් එහෙමයි
ඔක්කොම ටික ගැට ගහනවා
එකක් එකකට එකක් එකකට බෙදලා තියෙනවා.
හැබැයි මේ ගැට ගැනීමේදී අනිවාර්යෙන් ඔබ වහන්සේ කියන්නේ අර වර්ණගතිය තියෙනවා.
වර්ණගතිය තියෙනවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි අපිට මතකයේ තියාගන්නවා කියන තැනකට ඇවිල්ලා තියෙන්නේ වර්ණයත් එක්ක මුල් කරගෙන. දැන් සද්ද ඕන තරම් ඇහි සද්ද මට්ටමේ.
ඔව්.
හැබැයි මතක නැහැ. මතක තියාගන්න පුළුවන් හොඳද? හැබැයි මේ සද්ද රූපත් එක්ක ගැට ගහගමම අර සද්දෙත් එක්ක රූපි සිහි කරගන්න පුළුවන්කම තියෙනවා. අපිට සද්දෙත් එක්ක සද්ද සිහි කරනවා කියන එකක් වෙන්නේ නැහැ අපිට. එකම අපි ආශ්‍රව වෙලා තිනවන නම් අපිට අනුශයන් වෙලා තිනවන නම් හේවට ගොඩාක් උපකාර වෙලා තිනේ වැඩි බහුතර ප්‍රමාණයක් වෙලා තින්නේ වර්ණ රූපෙත් එක්ක ගනු දෙන කරුණු කාරණාවක්.
ඉන්ටර්නස් පුතේ යන පුද්දල ගැට ගහලමයි බලන්නේ.
ගැට ගහලමයි බලන්නේ නෙමෙයි ගැට ගැහිලමයි පෙන්නලා තියෙන්නේ.
ගැට ගැහිලමයි පෙන්නේ එහෙමයි. ගැට ගැහිලමයි පෙන්නේ.
ඒ කියන්නේ යාගේ මට්ටම ඒකමයි. ඒ කියන්නේ බලන්න ඉස්සෙල්ලා ගැට ගැහිලා යන්නේ.
පුතගේ ස්වභාවය කියන්නේ මේක.
පුතගේ ස්වභාවය කියන්නේ. ඒ කියන්නේ ඔක්කොම උනාට පස්සේ ප්‍රතිඵලය අරගෙන ගන්න එක විතරයි මෙයාට කරන්න පුළුවන් වෙලා
තියෙන්නේ. සෝතපත්ත පුද්දලේ ගැට ගහන්නේ.
ගැට ගැහෙනවා නැතුව නෙමෙයි. හැබැයි සම්පූර්ණ ගැට ගැහිලා යන්නේ නැහැ.
එහෙමයි.
ගැටේ ලිහනවා.
ලිහනවා.
දිප්ති දිත්තාශ්‍රවේ දුර වෙනානේ තියෙන්නේ.
ශෙනෙන් ලිහනවා. එහෙමයි.
සෙනෙහ කියලා කියන්නේ වෙන සිද්ධිය දකින්නවා. එතකොට මෙයාට හම්බ වෙන හැම වෙලාවෙම ලෙහලා
තමයි. එහෙමයි.
මේ දෙක ඉතුරු කරන්නේ. අද අපි එහෙම නෙමෙයි. ඊය අපව සිහි කරගන්නත් පුළුවන්කම ඉතුරු වෙලා
තියෙනවා. ඒකේ තියෙනවාද මේ සිහිය පිහිටන වෙලාවට විතරයි කියලා යාගේ.
නෑ, පල්ලෙහාට වැටෙන්නේ නැහැ කොයි වෙලාවක සුවන් බලේ.
ආ. සිහිය නැහැයි කියලා පල්ලෙහාට වැටීමක් නැහැ.
මෙහෙම වෙනවනම් දිට්ඨාශ්‍රය දුර වෙන දිරුවා කියන්නේ. අනිත්ව ධර්මතාව ටිකක් තියෙනවනේ දුරු වෙච්ච නැති.
ඔව්.
කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව තව තියෙනවා. හැබැයි දිට්ඨාශ්‍රය විතරක් නෑ දුරු වෙන්නේ. අනිත් ආශ්‍රව වලට ගැටගැහෙන ටික තියෙනවා. කාමාශ්‍රව තියෙනවා. ඒවල කිල නෑ මෙයාට. හැබැයි මෙයාට හැඟෙන්නේ නැහැ කියලා කියනවා. හැඟෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් අපිට අපේ හිතට අපි රැවටුණා කියන තැනකින් පස්සේ සමහරවිට අයියෝ මම ඒ වෙලාවේ රැවටිලා හිටියානේ කියලා පස්සේ තේරෙනවා වගේ. එහෙම නෙමෙයි එයාට මේ ධර්මතාවත් එක්ක රැවටිලා යන්න පුළුවන් අවිද්‍යාශ්‍රය තියෙන නිසා. හැබැයි මට හැඟෙවිලා තියෙනවා තේරෙනවා.
එතකොට අර දැන් අර ලෝකෙට අයිති පැත්තකින් සමහර කතා තියෙන්නේ අර දැන් විශාඛා වණ්ඩලා ගිහිල්ලා
ඒ දේවල් වල පිළිබඳව නම් අපිට අපේ මොන මදි මහත්ය විසංගස විසන්න මොකද දන්නවද ඒකේදී මම දකින්න පෞද්ගලික අදහසක් තියෙන මොකද ඒ පෞද්ගලික අදහස ධර්මීය අදහසට මම කියන්න කැමති නැහැ පෞද්ගලික අදහස පෞද්ගලික අදහසක් කියන දෙයකින් කතා කරනවා කියන්නේ මම මේක පෞද්ගලිකයි කියලා කියන එකයි මගේ අදහසක් ඈ මට තේරෙන අදහස.
එහෙම
මට කියන්න වෙන්නේ. ඔව්. එතනදී දැන් සෝවාන් ඵලයට පත් වුණා කියන තැනකින් විත්‍රාශ්‍රය නැති වුණාට සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනවා නේ කියන.
ඔව්.
අමුතුවෙන් ආයේ මේ හදාගෙන මේ මම තමයි මේ කියලා එහෙම එකක් නැහැ ජීවිතේ තමයි.
ඔව්.
පෙන්නලා නැගී හිටලා නිකන් මෙහෙම එකක් නැහැ නේද? මොකද බුද්ධලභාවයේ තරින් අහෝසිනා සත්‍ය බුද්ධල දිට්ඨියෙන් නම් තොරයි නම් ඒ මානසික මට්ටක අමුතුවෙන් මම කියලා පුද්ගලයෙක් මට්ටමකින් මම මේ මෙහෙම කරන්න ඕනද නැහැ මම මෙහෙම කරන්න ඕනේ කියන ඒ කාරණා ටිකක් එන්නේ නැහැ. ඒ කියන්නේ එනවා නම් තමන්ට සෝකී කියන කාරණා ආශ්‍රගයත් එක්ක මොකද මෙයා කාමරාගේ පටිගේ දුරුදල නැහැ තව.
කාමරාගේ පටිගේ දුරු වෙලා නැහැ
නේද? නැහැ.
සෝවාන් වෙනකොට
පටිගේ කියන එක නේද? දේශේ කියන කාරණාවකට පටිගේ කියන කාරණාව තමයි මේ අඬනවා කියන දණකට එන්නේ. කොට මෙයාගා වේ ආශ්‍රවේ
තියෙනවානේ. ඔව්.
ඒ ආශ්‍රවේට දැන් මම අඬන්නේ නැතුව ඉන්න ඕන මෙතන කියලා හිතන්න එකක් නැහැ නේ මෙයාට. තියෙද? දැන් මෙයාට සෝකේ කියන කාරණාවක් ආවොත් මම අඬන්නේ නැතුව ඉන්න ඕන කට්ටියට පේන්න මම අඬන්නේ නැතුව හිටියත් හරි කියන තැනකින් හිතන්න මානසික මට්ටමක් ඕනේ නැහැ. ඒ අවශ්‍යතාවයට ඒ කියන්නේ ඒ ආව ධර්මතාවයට අනුව මේ ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව විතරක් දකින්න. මගේ අදහසක්
නෑ. නෑ මම අහන්නේ මේක දැන් බුදුහාඳුර ඇත්ත පෙන්නලා දෙනකොට ඇඬීම නවත්තනවනේ.
ඔව්. ඒ ඇඬීම හතර වෙනකොට ඇත්ත පෙන්නලා දෙනවා කියලා කියන කතාවෙන් අපි ගන්න හොඳ නෑ මේ ඇත්ත දෙකක් නැති කෙනෙක් කියලා.
ඒක
හිතන්නක වැඩි ඕනේ නෑ. බොජ්ජංග සූත්‍රය ගත්තාම චුන්ද බොජ්ජංගේ බුද්ධංග සූත්‍ර ටික
තියෙනවා
බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියන්න ඕන මතක් කරන්න ඕනද චුන්දහාඳුරු මේ සත්පුජ්ජංග ටික බුදුහාඳුරු මතක් කරා කියලා නේ තියෙන්නේ. එතනදී ඔය කියන කතාවට වඩා මහා ගැඹුරු අර්ථයක් තියෙනවා මාත්‍ය. අපිට තේරෙන්නේ නැතිකම නිසා. ඒ කියන්නේ අපි ගන්න
ඕන එතන මොකක් හරි තියෙන්න ඕන මේ
ඉතින් ඒ වගේ ওই ධර්මතාවල පුච්චන ඇදිට අපිට නොතේරෙන කාරණා. ඒ කියන්නේ චුන්දහාඳුරු ගිහිල්ලා බුදුහාඳුරුන්ට මේ බුද්ධංග ටික
උගන්වලා
මතක් කරලා උගන්වලා කියන එකද? මෑ අර හිත නැගිටින්න බලුවන් විදිහට ඒ කියන්නේ හිත නැගිටලා ගන්න බලුවන් විදිහට ඒ මානසික මට්ටමකට සම්බන්ධ වෙච්ච කතාවක් මොකක් හරි තියෙනවද? හරිද? ඒකද අපේ විශේෂයක් වෙන්නේ නැහැ. අපිට විශේෂ ගෝචර වෙන්නේ නැතිකමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ දේවල් පිළිබඳව තර්ක කරන්න යන්න හොඳ නැහැ. මහා පරිමාව. මම නම් අර කියන කාරණාව තමයි මම රටන් හිතන්නේ. මොකද තව ආශ්‍රව ධර්මයන් එහෙමමයි මෙතන චරිතය ගත්තාම දේශද කියන්නේ මේ. රාමරාගේ පටකේ දුරු නොකරපු මානසික මට්ටමක් නම්
ඔව් දුරු නොකරලා හැබැයි දැන්
එතන දේශසිතකට තමයි දාන්නේ. ඒ කියන්නේ පටික සහිත සිතකට තමයි දාන්නේ අඬනවා කියන කාරණාව. ඒ කියන්නේ අඬනවා කියන එක සිද්ධිය හඳුන්වන්නේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච පටිඝවක් නිසා කියන කාරණාව.
පටික බව තිබුණා අඬනවා.
එතකොට පටික බව තිබුණා කියන එක සිහි කරලා බුදුහාමුදුර සිහිපත් කරලා දෙනවා කියන තැන දක්වාම මෙයාට මේක නොතේරුණා කියන කුණක් කමන්නේ කියලා දන්නවද? ගැටලුවක් නෑ. මොකද මෙයා ඒ ආශ්‍රවය තුල ඉන්නවා තව.
ආශ්‍රවය තුල
ඉන්න නිසා. ඔව්. හරිද? පටික බව නැති වෙන්නේ අනාගාමී වෙනකොට.
එහෙමයි.
ඉතින් තාම ඒ නිසා ඒ අර්ථය දැම්මයි කියලා ගැටලුවක් නෑ. හැබැයි මෙයාට ඒ කියන්නේ මේ අනිත් සියලුම මානසික මට්ටම් පරේලා මේ මානසික මට්ටමට වැටුණා කියන දැනකේ පුතක් ජනුණා කියන තැනකට කතා කරන්න බෑ. අපි අඬන එකයි එතන අඬපු එකයි දෙක.
එතන මෙහෙම වෙන්න බෑයිද මේක? මගේ අදහස මට තේරුණා විදියට දැන්
ඔය අඬන පැත්ත එකක් තවදිනවනේ විසාකාව පූර්වාරාමේ පූජා කළා මේ සින්දු කීකේ නටනටා ගියයි කියලා කියනවනේ.
හා
පූර්වාරාමේ පූජා කළේ සතුටට සින්දු කියලා නෙමෙයි කියනවා මේ
සාදුකාර
දිදී පෝසා කර කර ගියා කියන්නේ.
ඒ දෙකම තියෙන්න පුළුවන් නේ කාමරාග පැටික දෙක තියෙන හින්දා. ඒක දැන් ඒක දැන් අර මේගොල්ලන්ගේ තියෙනව නේද අර මාමඤ්ඤති කියලා කතාව.
පෙර පුරුදු
නෑ මේ මේ සේක පුද්ගලයා.
ආ ඔව්.
මුල්පරියයි
පෙන්නනවා. එතන ඒ ඒ දේවල් කියන්න පුළුවන් කියලා.
ඔව්. මඤ්ඤනා කරනවා සේක පුද්ගලයා මාමඤ්ඤති. හතන් වහන්සේ නමඤ්ඤති.
නමඤ්ඤති.
ඒ මඤ්ඤනා වෙන්නේම නෑ. ආමඤ්ඤති කියන එක මං තේරුම් අරන් තියෙන්නේ මෙයාට තාම මඤ්ඤනා වීම තියෙනවා. හැබැයි මේ අවබෝධය තියෙනවා රහතන් වහන්සේට මඤ්ඤනා වෙන්නේ නෑනේ. මම යන්න ඕන
ඒ එතන දැනක් දක්වා ඉලක්කේ තියෙන එතන කියලා තමයි තියෙන්නේ.
අනේ උත්සාහය කියන එකයි මාමඤ්ඤේ තියෙන්නේ.
ඔකේ ඥාන තුනෙන් කතා කරනවනේ අර අඤ්ඤතා සාමිති ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්මතා තුනේ අඤ්ඤතාවිත ඉන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය තුනක් වෙනවනේ. අඤ්ඤතාවිත ඉන්ද්‍රිය කියලා වෙනවනේ සෝහන් ඵලයේ මාර්ගය වඩන කෙනාට. එතනින් පස්සේ සෝහන් ඵලයේ ඉඳන් අනා රහත් මාර්ගය දක්වාම එකම ඥාන දර්ශනයක් තමයි වැඩි වෙන්නේ කියලා වෙනවා.
ඒ වැඩි වීම කියන්නේ දැන් මේ මේ උත්සාහය මතනේ. මේක දැන් තාම මෙහෙම වෙන ගතිය තියෙනවා.
උත්සාහය මත කියලා කියන්නේ යා අමුතුවෙන් උත්සාහවත් වෙනවා වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි ධර්මතාව ටික
වැඩි වෙඩි යනවා. ක්‍රමයෙන් වැඩිමත්.
මොකද ඒක පුද්ගලයෙක් කරන කතාවක් නෙමෙයි උතන තියෙන්නේ. ඇත්තටම ධර්මතාව වලින් අරන් යන ගමනක්
තියෙනවා. එහෙම වෙනවනේ.
ධර්මතාව වලින් වැඩෙන ගමනක් වේදුනේ.
සක්කාය දිට්ඨිය දාලා ගන්න බෑනේ.
දාගට බෑන උතෙන් අනිවාර්යයෙන්. එතකොට ධර්මතාවලින් යන ගමනක් තියෙන්නේ. එතකොට වීර්ය කියන ධර්මතාවයේ වැඩිපුර යෙදුනොත් ඉක්මන් ගමනක් තියෙන්නේ.
එහෙමයි. දැන් අතන වීර්යයි සතියයි කියන දෙක තියෙන්න ඕනනේ.
වීර්යයි සතියයි තියෙනවා අඩු වැඩි වශයෙන් යෙදෙන්න.
අඩු වැඩි. ඒක තමයි මම කියන්නේ. හිතේ දැන් සතිය පිහිටන වෙලාවක් තියෙන්න පුළුවන් නැති වෙලාවකුත් තියෙන්න පුළුවන් නේද?
සතිය නැති වෙලාවක් තියෙනවද කියන එක පිළිබඳව ඇත්තට මෙතන මේ පොඩි ගැටලුවක් තියෙනවා.
නැත්නම් සතිය පිහිටන්න කියලා කතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සතිපට්ඨානයක් වඩන්න කියලා කතාවක්
නැහැ. ඒ මට්ටමේ හිටියද සිහිය තිබුණාට ඊතුණෙන් එහෙම කොටස දකින්න තව සිහිය දියුණු වෙන්න ඕන. දියුණු වෙන ධර්මතාවය. දැන් අපි කියනකොට ශ්‍රද්ධාව කියලා
මේක තමයි. දැන් සිහිය තියෙන්නේ දිසිය නැති වෙන මට්ටමේ විතරයි.
කියන එක නෙමෙයි. සිහිය කියන එක තියෙනවා. හැබැයි මේ මට්ටමකට ධර්මතාව ටික විතරයි. ඒන් එහා ධර්මතාව බලන්න තරම් සිහිය සතියවත් වෙලා නැහැ.
අර දැන් ඒක තමයි. දැන් අර කාමරාගයේ හරි පටිගයේ හරි දකින්න තරම් සිහිය බලවත් වෙලා නැහැ.
නැහැ.
ඒ නිසා තමයි මේ අඬන්නේ සින්දු කියන්නේ.
ඒක ටික වෙන්නේ. ඒකෙන් කියවෙන්නේ ඒකෙන් කියන්න බෑ සිහිය නැහැ කියන කතාව. අන්න ඒක මොකද සිහිය නැහැ කියලා කිව්වොත් වැරදි කියලා.
ඒක සාපේක්ෂව ගමුකෝ. හැබැයි හැකියාව තියෙනවා අර දෙක මතුනේ මෙහෙම
වෙලා තියෙනවා. මට මතකයි ඇටියට ධම්මසංගණි දුවේ තියෙන්නේ. දැනන හරියට මතක නැහැ අටුවාවේ හැරි ධම්මසංගණි හැරි තියෙන්නේ. සෝහන් ඵලයට පත් වෙනකම්ම එයින් මෙහා කිසිම කෙනෙකුට අත්දැකීමකින් දකින්න බෑ කියලා කියනවා. කාමරාගේ පිටිකේ කියලා මොකක්ද කියනවා. සෝහන් ඵලයට පත් වුණාට පස්සේ ඊළඟට දින සංයෝජන දෙක තියෙනව නේද?
ඔව්.
සක්කාය
දිට්ඨි
සිල්ලපද පරාමාස කියන සංයෝජන තුන දුරු වුණාට පස්සේ ඒ කෙනාට අත්විඳින්න පවා ලැබෙන්නේ කාමරාගේ පිටිකේ කියන සංයෝජන දෙක මොකක්ද කියලා. එයින් මෙහා ඉන්න කෙනෙකුට ඒ සංයෝජන දෙක දකින්නවත් නැහැ. හරිද? එතකොට සකදාගාමි වෙච්ච කෙනාට තමයි මේකේ දුරු කිරීම පිළිබඳව දකින්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ සකදාගාමි වෙනකොට අරකේ දෙන බලවත් බව අඩු වෙන එක විතරයි වෙන්නේ. සංයෝජන දෙක දුරු වෙන්නේ නැහැ. ඒකට නැගී හිටින්න තියෙන බලවත් බව අඩු වෙන එක විතරයි වෙන්නේ. එතකොට ඒ කෙනාට තමයි වෙන්නේ මේක දුරු කරන්න පුළුවන් තැන කොතනද කියලා. එතකොට අනාගාමි ඵලයටපත් වෙනකොට තමයි මේක දුරු කරන තැන දැකලා දුරු කරන්න තියෙන්නේ. එතකොට අනාගාමි වුණාට පස්සේ තමයි රූපරාග රූපරාග මානුද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ටික ලැබෙන්නේ. එතනද අපුනේ. සෝහන් වෙච්ච කෙනාට අවිද්‍යාව කියන ටිකවත් රූපරාග මානුද්දච්ච කියනවා ලැබෙන්නේ නැහැ.
එතකොට මේ කියන්නේ කතා කරන මට්ටම නෙවෙයි.
නෑ. ඒකයි මම කියන්නේ අපි කතා කරන මට්ටමේ අපිට අපේ මට්ටමකින් දාගන්න අපිට බලන්න
ඉන්නේ. එහෙම.
නමුත් එහෙම බලන්න බැරි පරිසරයක් තියෙනවා. ඒ කියන්නේ හොඳම කාරණාවක් විදිහට දැන් අපි කියමුකෝ ගත්තාම මේ දැන් එකම මට්ටමකින් නම් බලනවා කියන කාරණාවකින් මහත්යයමයි එක මුස මට්ටමකින් නම් බැලුවා කියන්නේ. ඒ උස මට්ටමට පේන පරාසයක් වෙන්නේ කියන්නේ. හැබැයි මහත්යය මට වඩා අඩියක් උසයි නම් මහත්යයගේ ඇස් මට්ටම මට වඩා අඩියක් උඩින් ඉපෙන්නේ. මහත්ය බලන් ඉන්න මට්ටමයි මම බලන් ඉන්න මට්ටමයි පරතරේ අඩියක වර්ධනයක් තියෙන්නේ. හැබැයි අපි දෙන්නම එක පැත්ත බලන් හිටියට මහත්යට පේන කෝණයත් එක්ක ලොකු වෙනසක් මහත්යට වෙන්නේ. හැබැයි දෙන්නම එකම පැත්ත තමයි බලන් ඉඳලා තියෙන්නේ. ඒ වගේ හැබැයි මහත්යට හම් වෙන ටික මට වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මම මේ يعني අඩියක් කියලා මම ගත්තේ කුංචි පරාසයක් නෙවෙයි සලකන ලොකු පරාසයක් ගත්තාම මහත්ය
බලතර තියෙන්න පුළුවන්. එතෙන් දැන් අර දැන් සෝවන් මට්ටමේදී අර ටික දැකලා නැහැ. ඒ කියන්නේ දැක්කට
ඒ කියන්නේ ඒක නා දැකලා තියෙන්නේ වෙනකොට සක්කාය දිට්ඨි
විතරයි.
සීලපද පරාමාස කියන මේ සංයෝජන තුන තියෙනකොට මොකද්ද මෙයා මේ කරගෙන තිබුණේ කියන එකෙන් මිදෙන්න පුළුවන් බවනේ දැකලා තිබුණේ. ඒ දැකලා තිබෙච්ච නිසා තමයි මිදිලා ඉන්නේ දැන්. මිදිනා මිදිලා බව දැනගෙන ඉන්නවා දැන්. සංයෝජන තුනේ. එතකොට එයාගේ පරාසයට පේන්නේ ඒ ටිකෙන් මිදිරා කියන කාරණාව විතරයි. හරිද? මේකේ නම් ඊළඟට සකදාගාමි මාර්ගයේ වඩනවානේ. මාර්ගයට පිළිපන්න බවක් කියනවානේ. මාර්ගයට පිළිපන්න බව කිදී තමයි අර ධර්මතාව පිළිගන්න වෙන්නේ. සංසාරයේ හැටි. සෝහන් ඵලයෙන් එයාට හම්බ වෙනවා නේද?
එතකොට ඒ සංයෝජන දුර වෙලා නැහැ නේ තාම.
නෑ දුර වෙලා
නැහැ. ඒ ඒ සිද්ධිය වගේ දෙයක් වෙන්න බෑ. දැන් අර අතෙන්දි අඬලා බුදුහාඳුර පෙන්නලා දෙනකොට
අර ඒක උඩ අරක පෙරම වෙන්න පුළුවන්. මේක හරි.
ඒක පෙනීම මත වැඩිම නවත්ත.
ඒක කිසි ගැටලුවක් මේක හරි. නමුත් අතනදී අපිට කියන්න බෑ සිහිය නෑ නෝන නෑ කියන කතාව කියන්න.
සිහිය කියන එක කියන්න වෙන්නේ අරව ගැන සිහිය.
ඒක තැනක වෙන්න සියුම් වෙන්න ඕන නේ. දිනු වෙන්න දිනු වෙන්න සියුම් ධර්මතාව වෙන්න ඕන. හරිද? දැන් අපි කියන්නේ දැන් අපිට අද ඇහි පේන මට්ටමට අපි ඇහි තියෙන පික්සල් එක හැටියට අපි මිදුල වැටලා තියෙන මෝල් ගහක් කියන්නකෝ. අපිට මෝල් ගහ වෙනවා කියන්නකෝ. මෙහි ඉඳන් ඈතින් බලපහම මිදුල මෝල් ගහක් වැටලා දිනන නම් පේන. හැබැයි ඉදිකට්ටක් වැටලා දිනනවා
පේන්නේ.
පේන්නේ. අපි කියනනම් ඉදිකට්ටක් වැටලා තියනවාද කියන එක බලන්න නම් අපි මුංචි පරාසයක හොන්තට හොයන්න වෙනවා. ඒ හිව්වත් පේන්නේ නැත්නම් අපි මේ ඇහැ කියන එකට පේන මට්ටමට වඩා වැඩි වෙන අත්කාචයක්වත් පාවිච්චි කරන්න. ලෙන්ස් එකක් පාවිච්චි කරන්න. එතකොට අර මුංචි එක අපිට පේන්නේ සියුම් එක ලොකු වෙලා. හැබැයි අපි මෙහෙම තියාගෙන අත්කාච මෙහෙම තියාගෙන මුළු මිදුලක් ගමාර බැලුවොත් එම් පේන්නේ.
ඔව්.
ඒ වගේ සෝහන් වෙච්ච කෙනෙක් කියලා කියන කෙනාගේ මානසික මට්ටමට පේන පරාසයක් තියෙනවා. ඒ පරාසය තුල මෙයා මිදිරා. හැබැයි ඊට වඩා සිළුම් මට්ටමේ දේවල් තාම යාට හම්බෙලාවත් නැහැ කියන එක තමයි තියෙන්නේ. එතෙන්ට සිහිය නැහැ. හැබැයි එතෙන්ට සිහිය නැතුනට ඉන්න දන සිහිය නැහැ කියලා කියන එක ගත්තොත් වැරදි කියලා මම කියනවා. පැහැදිලිද කරන්නේ?
සිහියෙන් මේ හිතියොත් සාමාන්‍යයෙන් දැන් දෙකටම දෙකට සිහිය පුරුදු කරොත් ඔතෙන්ට එන්න බැරිද ඔක දකින්නේ?
සිහිය විතරක් පුරුදු කරාට බෑ.
මොන
ධර්මතා ධර්මතා පහක් පිළිබඳව කතා කරනවා. සද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා කියලා ධර්මතා පහක් වෙනවා ඉන්ද්‍රිය ධර්මයන් විදිහට. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහම වැඩිනවා. සම වෙන්න ඕන කියලා කියනවා මපාලයකට එන්නේ. මේ ධර්මතා පහම සම වෙච්ච වෙලාවට ඉන්ද්‍රිය සම වුණා කියලා කියන්නේ. එතකොට තමයි ඵලයේ පිහිටට පුළුවන් තැනකට එනවා කියලා
කියන්නේ. ඉස්සෙල්ල සතිය පුරුදු කරගෙන
ආවොත් නෑ, සතිය පුරුදු කරොත් අනිත් ධර්මතා පහම අනිත් ධර්මතා හතරම වැඩෙනවා කියලා පෙන්වනවා. සතිපට්ඨානෙ පෙන්වන්නේ ඒකනේ. සිහිය පුරුදු කරොත් ඉතුරු ධර්මතා හතරම වැඩෙන ධර්මතා විදිහට පෙන්වනවා. මේකේ උපකාරය. සිහිය පුරුදු කරොත් ශ්‍රද්ධාව වැඩෙනවා. සිහිය පුරුදු කරොත් වීර්යය වැඩෙනවා. සිහිය පුරුදු කරොත් සමාධිය වැඩෙනවා. සිහිය පුරුදු කරොත් ප්‍රඥාව වැඩෙනවා. හැබැයි නිකන් ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ සිහිය පුරුදු කරා කියන දැනකින්. අද අපි නිකන් කොහොමක සිහිය පුරුදු කරාට මේක ඉලක්ක වෙන්න ඕනේ සතිපට්ඨානෙ හරහාම වෙන්නන මාර්ගය තුල. සිහිය පුරුදු කිරීම සතිපට්ඨානය තුල කතා කරන කාරණාවටම සිහිය පුරුදු කරන්නේ. ඒකෙන් තමයි මාර්ගයට සහ නිවනට පෙන්නලා තියෙන කාරණා ටික ඇතුළත් කරලා තියෙන්නේ.
ඒකට අර දර්ශනීයම
දර්ශනීය අහලා දැනගත යුතුමයි.
ඒ ප්‍රශ්න තමයි සම්පූර්ණයි.
දර්ශනීය අහලා දැනගත යුතුමයි. අන්නත එහෙම නොවුනොත් ඒක නා පසේ බුදුහාමුදුරු කෙනෙක් හෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විය යුතුයි. ඇයි දර්ශනීය වෙන තැනකින් අහන්න නැතුව තමන් තුළින් දර්ශනීය උපදවගත්ත කෙනෙක් නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. එහෙම නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන්ම මොකද සෝහන් තන දක්වා පෙන්ලා තියෙනවා කාරණා දෙකක් පිටනොත් කාරණා දෙකක් තමන් පැත්තනොත් කරෙන්න ඕනේ කියලා.
ටෙන්ෂන් එකක් අවශ්‍ය
නැහැ. පරදෝසයයි කල්යාණ මිත්‍රාශ්‍රය දෙක බාහිරින් තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ ධම්මන්තම් ප්‍රතිපදාවේ තමන් පැත්තෙන් තියෙනවා.
ඒක. අවශ්‍යයෙන් දැන් මේ අත වෙලා තියෙන ප්‍රශ්නේ දැන් මෙයා සතිපට්ඨාන භාවනාවට යනවා. ඉතින් නමුත් ඒක දියදවසින්දල ඒමයි කරන්නේ දර්ශනය ගැන අවබෝධයක් නැහැ.
අනිවාර්යයෙන්ම
මේගොල්ලෝ ඥානෙ ඉන්නේ සාමාන්‍යයෙන්
මොකද අපිට ඥානෙ එන කර්ම ක්‍රමයේ පෙන්ලා දෙනවා සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ සහ භාවනාමේ ඥානෙ කියලා. එතකොට සුතමේ ඥානෙ කියන කතාවෙදි පෙන්වන්නේම ওই සත්‍ය ඥානෙ සුතමේ ඥානෙ හරහා තමයි ඉන්න තියෙන්නේ. සත්‍ය ඥාන, පුත්ත ඥාන, පු탁 ඥාන කියලා ත්‍රිපරිවර්තයකට බෙදනවානේ මේ චතුරාර්ය සත්‍යෙ. එතකොට ඔගේ සත්‍ය ඥාන අපිට හැම වෙලෙම සත්‍ය ඥාන බවකට හම්බ වෙන්නේම සුතමේ ඥානයි. ඒක අනිවාර්යයෙන්ම අහලා දැනගත යුතුමයි.
ඇයි ඒකෙත් හිතෙන්නේ දැන් චතුරාර්ය සත්‍ය අහලා තියෙනවනේ එහෙනම්. අන්න ඒ වගේ හිතෙනවනේ.
චතුරාර්ය සත්‍ය
ඒවයි
අදුවේ. මෙහෙමයි ඒකෙත් සිහිය පිහිටවන්න හොඳයි. නමුත් දර්ශනේ නැහැ.
ඉන්නේ. මම වැඩසටහන් දෙකේ. ඒක තමයි දැන් කොච්චර කිව්වද කිවිගන්නේ.
ඒක
කරන ගමන් දර්ශනෙත් හදාගත්තාම හරිනේ ඒකට.
ඒකට සම්පූර්ණයි.
ඔව්
දර්ශනය
තේරුම් ගන්න සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන, ධාම විමසන්න.
මොකද ඒ කියන්නේ මේකේ තියෙන වටිනාම කොටස සතියෙන් තමයි ගමන යන්න තියෙන්නේ. නමුත් ගමන යන්න අවශ්‍ය කරන දොරදුරු කිව්වෙන් තමයි. දැන් ඕනට සල්ලි දීලා කියනවා ගමනක් යන්න කියලා. නෝන සල්ලි දී කිව්වෙ නැත්නම් කොහේ හරි යයි. හැබැයි මම ගමන යන්නේ ඕනේ කොහෙටද කියලා කිව්වෙ නැත්තම්. නෝන දන්නේ කොහෙටද යන්නේ. මම සල්ලි ටිකක් දීලා ඉවරලා කිව්වනම් මෙන්න මේ අහවල් තැන මම තියෙනවා එතෙන්ට එන්න මම එතන ඉන්නවා කියලා ඉවරලා කිව්වනම් එහෙම ඕන දැන් තැනත් කිව්වා. යන්න ඕනේ විදිහත් කිව්වා. දැන් තියෙන්නේ යන්නේ. එහෙනම් යන තැනයි යන්න ඕනේ විදිහයි අහගන්න නැතුව අපි කොහොමද යන්නේ කියන්නේ? එහෙමද? මම කියන මොද සිහියෙන් යන්නේ නැත්තම් බහිඳ දර පහුවේ. වාරවල් හොයාගන්න බැරුවේ මොද සිහියෙන් කියන නැත්තම්. දැන් සිහිය ඕනකම තිබුණේ පාරේ යන පාරේ හරියට යන්න මිස කොහෙද යන්නේ කියන එක දන්නේ
නැහැ. බහිණ තැන දැනගන්න බෑ.
බහිණ තැන දන්නේ නැතුව සිහියෙන් යයි. ඉතින් සිහියෙන් ගියාද දන්නේ නැහැ. ඒක එක එකක් විතරක් නෙමෙයි. නෑ ඒක වැරදි කියලා නෙමෙයි මම කියන්නේ. ඒක සිහිය ඕනේ. ඒක එපා කියනවා නෙමෙයි. ඒක හරි. හැබැයි ඒකත් එක්ක තව අනිත් ටිකත් එකතු කරගන්න. ටිකක් ඉතින් මේ වැඩ පිළිවෙල ටිකක් කලු වැඩි නන්දරෝ වැඩ පිළිවෙල මේ ඒක කලු වැඩි කියලා කිව්ව උනාට නමුත් කරන කෙනාට ඒක කරන්න හරි උපකාරයක් වෙයි. හඳුනන දේශනා ටිකක් මම ළඟ තියෙනවා මේ වැඩසටහන් මේ කරා අවසන් කරා. ඒ නිසා මම හඳුනත් එක්ක පොඩ්ඩක් කතා කරගෙන එහෙම ගැටලු නැහැ. අර ටික විතරයි නේ හඳුනන ඉලක්කයක. සතිපට්ඨානය කියන එකේ සතිපට්ඨානය මිස සතිපට්ඨානෙ ඇයි අපිට සතිපට්ඨානෙ ඕනේ කියන එක ගැන විස්තර කරන්නේ.
එහෙමයි ස්වාමීනි. මම කියන්නේ සාන්තු
දැන් බක් කන්න දෙනවා. බක් කනවා. ඇයි බක් කියන්නේ කියන්නේ දන්නේ නැත්නම් මොකක්ද අපි ඒක කරලා තියෙන්නේ? අපිට ප්‍රශ්න කරන්න හිතනවා. හාමුදුරු දැන් මම මෙහෙම සිහියෙන් ඉන්න මට සිහියෙන් හිටියම මොකද්ද ලැබෙන්නේ? අර ටික සාක්ෂාත් වෙයි කියලා කියනවා. හැබැයි එහෙම සාක්ෂාත් වෙයි කියලා කිව්වට මේ අඳුර නිකන් ගහන පහරක් මෙතන කරුවලේ නිකන් කොහෙද හරි ගාපම් වදිනවා කියලා. එහෙම බෑ. දේශනාවේ හරි පැහැදිලිවම පෙන්නන දෙන සතිපට්ඨාන.
නේ ඔබාන්සාර කිව්වගේ එහෙමනම් බුදු පස්සේ බුදු හරි තමයි ඕනේ සයින්. එහෙම නෙමෙයි.
එහෙම වෙන්නේ නැත්නම් මේ ටික අහගෙන තියෙන කාරණා හරි.
එහෙමයි.
සිහියෙන් ඉන්න කියන කාරය අහගෙන තියෙනවා. එහෙමවත් වෙන්න බෑ.
එහෙමවත් වෙන්න බෑ.
මාර්ගංග එකක්වත් අහන්න බෑ. කෙනෙක්ගෙන් අහලා යන්න බෑ. බුදුරජාණන් වහන්සේටවත් කියන තරමට. ආලාර කාලාගේ මුද්දකරාම මුත්තකින් අහලා ගිහලා භාවනා කරලා රාම බුදු බව ලැබුවේ නෑ. ඒ ඔක්කොම ඇතේරිය එකක්වත් ක්‍රමෙ නෙමෙයි කියන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ සිහියෙන් ඉඳලා නැද්ද? ආලාර කාලාම මුත්තකරාම මුත්තලා සිහියෙන් ඉඳලා නැද්ද? ඒක අරතරන් නිත්‍ය වුණ වෙන මට්ටමකට නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නන හරි ලස්සන කාරණාවක් මේ ශාසනය සීලේ මත පදනම් කරන ශාසනයක් නෙමෙයි කියනවා. සීලේ තුල තියෙන ශාසනයක් නෙමෙයි කියනවා. සමාධිය තුල තියෙන ශාසනයකුත් නෙමෙයි කියනවා. ප්‍රඥාව තුල තියෙන ශාසනයකුත් නෙමෙයි කියලා කියනවා. හැබැයි සීල සමාධි ප්‍රඥා නැතුව මේ ශාසනය යන්නත් බෑ කියනවා. තේරුම් නැහැ නේද? මොකද ඒ හරහා යා යුතු ඒක තැනකවත් නතර වෙන්න නෙමෙයි මේ ශාසනය. මේ ශාසනයේ තියෙන මම සීල් රකින්නවා කියන්නේ නෙමෙයි. මට මුත්තක සමාධිය තියෙනවා කියන්නේ මේ ශාසනයේ තියෙනවා. මට මුත්තක නුවණ තියෙනවා මට කියන ඕන දෙයක් තේරුම් මුත්ත නුවණක් තියෙනවා කියන්නේ නෙමෙයි මේ ශාසනයේ තියෙන්නේ. ඒ හරහා ගිහිල්ලා විමුක්තිය සඳහා යන නිවන සඳහා යන. මේ ඥාන දර්ශනය අවබෝධ කරගන්න. අනිවාර්ය ඥාන දර්ශනය විදිහටම
සනස සුදු වැඩි කෙනෙක් දැන් යන ඔක්කොම සතිපට්ඨානේ අර පිළිගන්නේම නැහැ නේද? ඉතින් දර්ශනේ අවශ්‍යතාවය
දෙක ගැටනා කීප දෙනෙක්ම
දැන් ඔබanse කීප හරියට එහෙමනම් බුදු පසේ බුදු වරි
නැහැ එතන හරිය එහෙම වෙනවා එහෙම වෙන්න පුළුවන් ඒක තමයි
ඒත් මේ කාලේ වෙන්න බෑ
මේ කාලේ වෙන්න
බෑ ඉතින් දර්ශනේ පැහැදිලි තියෙන්නේ
එහෙම මේ කාලේ වෙන්න බෑ මොකද බුදුහාමුදුරුවෝ ශාසනයක් ඇතුළේ තව බුදු කෙනෙක්
එහෙම වෙන්නේ
නැහැ ඒකනම් මම හාමුදුරන්ට පෞද්ගලික පැත්තට නම් මේ පෞද්ගලික තරහකට ඔක්කොත් එහෙම අපනාතයකට
නෑ ඕක මේක ඒක සමින්නන්සෝ ඒක තන විතරක් නෙමෙයි තැන තැනම ওই ප්‍රශ්නේ
නේ පුද්ගලයා වටානේ පුද්ගලයා කාරණා නේද
පුද්ගලයා නෙමෙයි ධර්ම
එළියට දාන ධර්මතාවයක් තියෙනවා අපිට ධර්මතාවයත් එක්ක අපිට කතා කරන්න පුළුවන් ධර්මතාවය තුළ හරිදී හරි කියන්නත් අඩුපාඩු අඩුපාඩු කියන්නත් අපිට පුළුවන්කම දී අපි දන්න ටිකට අනු අපෙත් අඩුපාඩු වෙන තරම් තියෙනවා හැබැයි දන්න ටිකේදී නම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන මේ ගැටලුව තියෙනවා කියලා. දන්න ටිකට සාපේක්ෂව කියන්නේ. දන්න ටිකට දැන් සමාහල්ලාට ලොකු සමාහල්ලාට ගැඹුරු තැන් කියනවා. ගැඹුරු තැන් කියන තැන් වලට අපිට ඔක හරි කියන්නත් බෑ වැරදි කියන්නත් බෑ. අපි විමසන්නේ නැහැ. එහෙනම් අපි විමසන්නේ. විමසන්නේ නැතුව කිව්වොත් වෙන්නේ මොකද ඔක ගැන මට බය නැතුව කියන්නේ මම විමසපු නිසා. යන අපි සාකච්ඡා කතා කරන්න අසත් එක. ඒ නිසා මට බය නැතුව කියතේ විමසන්නේ කර සිහිය පිටුවීමට විතරක් කාරණේ කතා කරමු දර්ශනයක් ගැන කතා කරන්නේ නැහැ කියන්නේ. මට ඒක බය නැතුවම ඊතේ. උන්වහන්සේගේ වරු කළු දින ඉතින්ට.
දැන් මේගොල්ලන්ට උන අහන්න පුළුවන් නේද?
ඒ අහන්න ගියා උන්වහන්සේගේ ප්‍රතිඵලය මම ප්‍රතිඋත්තරේ මම දන්නවා.
අහලවද නැහැ ඉතින්. ඒක හොයන්නේ
නැහැ. අහන්න බස් වෙන දෙයක් හරි කමන්නේ දර්ශනය ගන්න. දර්ශනයක කතා කරන එක දේශනයක් හරි කමන්නේ ජීවිතේට එකතු කළා. අරකින් ප්‍රයෝජනය ගන්න සිහිය පිටවත් මෙතෙන් දර්ශනය ගන්න.
ඒක කරන ගමන් එතෙන්ටම කොටු වෙන්නේ
අලු වැඩි බවක් නම් තියෙන්නේ. අලු බවක් තියේ. එහෙම අලු බවකින් නිකන් බයයට හිර වෙලා වගේ හිත සමාධිය වෙන්නේ නැහැ. ලෝක ඉලක්කේ හිතේ සමාධිය නම් සතියෙන් නම් සමාධියට යන්න ඉලක්කේ තියෙන්නේ සමාධි නොවෙන්නම හේතු වෙන අලු බව. බය නැතුව සංකේත
සමාධිය නොවෙන්න මොකේද තියෙන්නේ?
ඒ කියන්නේ ඒ කියන ක්‍රමයේ තුල මම කියන්නේ අර බයෙන් කියන්නේ අර තව කෙනෙක් බලන්නේදී අර ප්‍රසිද්ධියේ මොනවා හරි කතා කරොත් දෙන්නේ ඒක ප්‍රසිද්ධිය කියනවා. ඒ වගේ අර ඒකටනේ බය වෙලානේ මේ සිහියෙන් ඉන්න හදන්නේ. ඇත්තටම මේ තමයි ඕනක වෙද්දී වෙලා සිහියෙන් ඉන්නවා කියන කරනවගේ නෙවෙයි කෙනා. ඒතන හික්මීමක් ඇති වෙලා තියෙනවා නීති රීති පද්ධතියකට අනුව. ඒක හරි වටිනවා. හැබැයි මේ පීඩනය අයින් කරගන්න පීඩනය තියෙන තාක්කල් හිත එකක වෙන්නේ නැහැ කියනක මම බය නැතුව කියනවා.
හැබැයි දැන් මේ පුද්ගලියෙකුට පුළුවන් මේ පීඩනය අයින් කරගෙන ඔබවහන්සේ කිව්වා ඒ තැනට එන්න නේ.
කියන
සමන් දර්ශනය.
නමුත් අර හාමුදුරුවෝ කරන්නේ පිරිසක් පාලනය කරන්න ඕන හින්දා මේ නීති මාතාවක් හදලා ඒ කන වේදයකට යන්න ඕන කියන එක හරි. ඒක මෙහෙමන කෙනාගේ පැත්තෙන් එයා සාධාරණ.
ඒකත් නෙමෙයි දැන් එතන එහෙම පීඩාව වින් කරගෙන ඉස්සලා සමාධිය හදාගත්තත් එතනත් අඩුයි කියන එක නෙමෙයි. බැරිලා සමාධිය උනා නියම.
ඉන්නවා නම් වෙන්න බෑමයි කියනවා කියන්නේ. ඒක ඕනමයි සර්. ආයෙත් කියන කතාවක් එහෙම කියන්න
බෑ. නෑ ඔකේ නුවණින් පීඩණය අයින් කරගත්තොත් කියන්නේ.
අයින් කරගත්තොත් එතකොට පීඩනේ නෑ කියන කින්නවා.
ඔව් එතකොට ඒ සමාධිය හැදුනත් මේ අඩුව තියෙනවනේ
නවතින්න බෑ මේ සමාධියට.
මේ අඩුව තියෙනවනේ දැන් මේ
සමාධියට නවතින්න බෑ කියන එක මම කියන්නම්. මෙහෙවන කෙනා ඉන්නව නේද? මයික් එක අරගෙන දැන් මෙහෙම සිහි කරන්න මෙහෙම සිහි කරන්න. ওই කෙනාට නතර කරපුවන් අරගෙන සමාධිය කැඩෙනවා. සමාධිය තියෙන මෙයාගේ අතේ.
තව කෙනෙක්
යනවා. තව කෙනෙක් යතේ තියෙනවා. විවේචන නෙමෙයි ඈ.
නෑ හරි සනා.
විවේචන නෙමෙයි.
නෑ මට ප්‍රශ්න තියෙන නිසා හිතන්න.
මං කියන්නේ එහෙම සමාධිය
හදුවත් පාලකෙන්
බලම් දෙන්නේ නැහැ සාරා. ඒක හරියට. ඒක අපි හිතමු මොකක් හරි කෙනෙක්ගේ දක්ෂකමක් හින්දා හරි සමාධියක් ආවා කියලා. ඒත් මේ අඩුව තියෙන
ආකාරයෙන් දර්ශන අඩුව තියෙන.
දර්ශන අඩුව තියෙන. එතකොට අපි
නෑ ඕක ලස්සන හදවතට හොඳ ලස්සන කතාවක් අපි හේ රසනාම දැන් අවුරුදු 6-7කට විතරද? 7-8ක් විතරද? දර්ශනේ දන්නේ නැතුව පැය ඉලි වෙනකම් භාවනා කරලා කැලේට ගිහිල්ලා පැය 24ම උත්සාහවත් වෙලා භාවනා කරන කෙනාට වඩා වටිනවයි කිව්වා. දර්ශනේ දැනගෙන නිදා ගන්න. ඒ කියන්නේ දර්ශනේ දැනගෙන ඒක නිදාගත්තත් නැගිට්ටට පස්සේ කරන්න දර්ශනට අනුදයක් කිව්වා. ඒ හින්දා අර නිදා ගන්න කෙනා ශේෂ්ඨයි කියලා කියන්න පුළුවන් කෙනා නිදා ගන්නවා කියලා දැනගෙන නෙවෙයි අර උනා අපි නැද්ද උපමාවකට කිව්වේ. නිදා ගන්න කෙනා ශේෂ්ඨයි කියන්න පුළුවන් කිව්වා අර මේ පැය 24ම එළිවෙල රෑ දෙක දවල් දෙකේ මහන්සිලා භාවනා කරන කෙනාට වඩා කියන්නේ. ඒක කෙනෙකුට ලොකු උත්තරයක් දීලා තියෙනවා. මොකක්ද දන්නවද? ඒ කියන්නේ දර්ශනේ වැරදුනොත් අර මොන දේ කරත් හරියන්නේ නැහැ. මොන දේ වැරදුනත් දර්ශනේ හරියුත් ඒ ඔක්කොම වැරදි හරියනවා දර්ශනේ.
උනන්සසනසාරේ පොතක තියෙන මේ දර්ශනේ නදන භාවනා කරන රටාවද මං කියනවා කියලා භාවනා නොකර ඉන්නේ මම මේක
නෑ ඕක වෙනම සූත්‍රයක තියෙනවනේ මේ පුද්ගලයෝ හතරකට බෙදලා කවුද උසස් කියලා කියන්නේ ඔය සීලේ එහෙම කියන්නේ.
ආ පෙන්න දෙනවා.
ඒක තමයි ඒක බුද්ධ දේශනාව.
නෑ නිදාගෙන ඉන්න කතාව කික දෙන්නේ
නෑ. එහෙම නෑ.
ඒක දෙන්නේ නෑ.
සීලය හොඳටම රකින්න
උත්සාහයෙන් යුක්තයි කියන එක
දෙන්නේ. සීලය හොඳටම රකින කෙනාට වඩා උසස් කියනවා මේ
දර්ශන ගන්න කෙනා.
ඔව්. සීල කැඩුනට දර්ශනේ තියෙන කෙනා.
ඇත්තටම දැන් අද ගොඩාක් අය මේ සීලේ පැත්තෙන් අද ගොඩාක් ස්වාමීන් වහන්සේලා ශක්තිමත් වෙන්න හදනවා සීලේ උපවර්මයට රකින්න. මම කියන්නේ පාපය කියලා කියන්නේ
නැහැ.
නමුත් සීලේ හොඳයි රකින්න එක. හැබැයි සීලේ රැකලා මම සීලවත්ෙක් කියන තැනකින් මාන්නයක් ඇති කරගෙන ඉන්න නම් කරලා තියෙන්නේ. ඒකින් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ
නැහැ. ඒක දර්ශනේ හදාගත්තා නම්
කෙනෙකුගේ සීලේ අඩු වැඩි වෙන්න පුළුවන්, කැඩෙන්න වෙන්න පුළුවන්. හැබැයි මේක නට සීලේ පැත්තෙන් වෙන ප්‍රශ්නට වඩා දර්ශනේ හරියට මේක නාලකට තිබුණා නම් මේ සීලේ අඩුපාඩු තිබුණත් මේ ටික පුරවගෙන ළමන යන්න පුළුවන්. එහෙමකක් තියෙනවා. ඒ අදුණ ආගුරට මේ බලන්නේ යන්නේන ගමන් විලාසයෙන් වාත්තරේ වළඳනවා නම් දෙවිවරු වහලා යනවා නම් කිත්තු මුසරේ පුදාන්නේ නැත්නම් එහෙම තියහර. ඒ පැත්තෙන් නද සමාජයේ මනින බවකට තියෙන.
ඒක පිටින් පේන ටික
ඕවට දේශනා කරලා තියෙනවා බුදු දේශනාවේ මහත් ලස්සනට කාරණා ටික. ගහනවා වා.
ඊයේත් කිව්වා අර බලස්මුගේ අබේ ස්වාමීන් වහන්සේ මම කෝ අහගන්නේ උන්වහන්සේත්
මනින්න තියෙන්නේ. අපිට කෙනෙක් මනිනවා නම් මනින්න තියෙන්නේ ඒ කෙනා පිළිබඳව ඒ කෙනාගේ කතා කරන මොන කාරණාවකටත් වඩා ඒ කෙනා පිය විස්තර කරනවා නම් චතුරාර්ය සත්‍යයට අනුව මාර්ග විස්තරය විස්තර කරනවා නම් ධර්ම න්‍යායක් දේශනා කරනවා නම් කවුරු හරි කෙනෙක් විස්තර කරනවා නම් චතුරාර්ය සත්‍ය ටිකඟ වෙච්ච ධර්ම න්‍යාය.
එහෙමයි.
අන්න ඒක විතරක් ගන්න වෙන එකක්වත් ගන්න බෑ කියන.
එහෙමයි.
අනිවාර්යයෙන්ම දර්ශනීය අවශ්‍යමයි. දර්ශනේ නැතුව මේකේ ගමනක්ම නැත. ඒකනේ මේ කියන්නේ මේ මේ හිතට ආවට මේක කරන්නේ මේ කාරණේ දන්නම හින්දා කියන්නේ. ඒකේ ආය අල්බමල් රේනක සැරයක් නැතුව මේ කියන්නේ.
අවශ්‍යයෙන් දැන් මම හිතන්නේ සම්ස්ත මේගොල්ලෝ දැන් ඒ අන ඔක්කොම ඉන්නවා දැන් ඒ දැන් සතිපට්ඨානේ කරන අය දර්ශනේ ඒගොල්ලෝ හිතන්නේ
මහබුයි කියලා. කොහොම ගිහිල්ලා කවදා හරි දවසක ඔයගොල්ලොන්ට ඒක
තේරුම්
ගන්න තැනක් ඒ. හැප්පෙන වෙලාවක් එනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කරලා ඉතින් මෙහාට යන්න නැතුව නතර වෙන තැනක් එනවා. හරිද? ඒ කියන්නේ අර ධ්‍යාන ලැබලා මාර්ගඵල පිළිබඳව එහෙම සාහිතික දෙන කතන්දරමකුත් නැහැ නේ හාමුදුරුවන්ගේ.
එහෙම
නැහැ. ඒ කියන්නේ එතෙන්ට රවට්ටන්නේ කියන එක
තියෙනවා.
ඒක එතෙන්ට රවට්ටන්නේ කියන එක හරි වටිනවා.
එහෙමයි.
ඒ කියන්නේ නොපෙනෙන තැනකට ගිහිල්ලා හිර කරලා තියන්නේ
නැහනේ.
තේන මට්ටමේ තියාගෙන මේ කටයුතු කරන්නේ හාමුදුරුවෝ. ඒ නිසා එතෙන් එහාට දැන් මේගොල්ලෝගේ දියුණුවක් යන්න නැතුව නතර වෙන තැනක් තියෙනවා. සතියේ වලල නතර වෙන තැනක්
තියෙනවා.
එදාට ප්‍රශ්නයක් එනවා. එතකට ඒ ප්‍රශ්නෙට අනිවාර්යෙන් ඉදිනම හාමුදුරුවෝ දෙන්න ඕනේ එක්ක
නැත්නම් මේ
ගුරුසක්ෂණ හොරාගා දර්ශනීය පැත්තෙන් හාමුදුරුවෝ දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ
මේගොල්ලෝ දක්ෂ වෙලා
ඉන්නට යන්න
ඕනේ.
ත්‍රිපිටකේ
බලන්නේ
කියන්නේ ත්‍රිපිටකේ බලන්නේ
හරි ඉතින් ත්‍රිපිටකේ තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් හදාගන්න වෙනවා.
ත්‍රිපිටකේ බලන්න කියලා කිව්වට පොත කියුවට තමන් එකම නම් බලලා තියෙන්නේ අතෝ.
මම ත්‍රිපිටකේ ගෙනලා දුන්නා.
සම්බුල පිටකේ ගෙනා.
සම්බුල පිටකේ ගෙනා. නැගිටිද්දී
මොනවා
නැහැ. ස්පෙෂල් ෆයිනන්ස් කියන අපේ සූත්‍රය බලන්නේම කියන. ඒක